Garu, Kavind Jayawardena Mantriya Samayinda, please go ahead.
විවාදයේදී ආණ්ඩු පක්ෂය විපක්ෂ යාත්‍රා එක කතාවක් තිබ්බා පක්ෂ නායක රැස්වීමේදී ගණපූර්ණ ඉල්ලන්නේ මේක හදිසි නීතිය මේකට විරුද්ධව ඡන්ද පාවිච්චි කරන්නෙත් නැහැ කියලා එක කතාවක් තියෙනවා මේක රට වෙනුවෙන් කරන විවාදයක්
බොහොමදයි
කෝරම ඉල්ලලා ප්‍රශ්න ඇති කරන විවාදයක් නෙවෙයි ඉතින් ගණපූර්ණ ඉල්ලන්නේ නැහැ කියලා එක කතාවක් තිබ්බා විරුද්ධව ඡන්දය පාවිච්චි කරන්නේ නැහැ කියලා එක කතාවක් තිබ්බා
ගර්මන්තුතුමා
සභාපතිතුමනි මම අපි දන්න විදිහට නම් පාර්ලිමේන්තු ගෙනියන්න ගණපූර්ණේ තියන්න ඕනේ ගණපූර්ණේ ඉල්ලන්නේ නැහැ කියලා පක්ෂ නායක තීන්දුව කරන්න පුළුවන් පාර්ලිමේන්තුවේ එළියේ ගණපූර්ණේ අවශ්‍ය වෙනවා ඒ නිසා මං හිතන්නේ
ගරු කවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 7ක් තිබෙනවා
ගරු
මන්ත්‍රීතුමා කියන්න
කරන එකම දේ තමයි හදිසි නීතිය පනවලම විවාදයක් කරන එක. ඉතින් ඒකට අපි ආශිර්වාද කළා. අපි ඒකට සහයෝගය දෙනවා කියලා මේ අවස්ථාවේ කියනවා.
ස්තුතියි. ගරු මන්ත්‍රීතුමා කතා කරන්න.
ඔබතුමාට ස්තුතියි.
විනාඩි 7ක් තිබෙනවා.
ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම අද දින මේ හදිසි නීතිය දීර්ඝ කර ගැනීම පිළිබඳව සාකච්ඡා කරන තාමත් වැදගත් මොහොතේදී මම හිතන්නේ අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ විශේෂයෙන්ම මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ අපේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය කටයුතු කරපු ආකාරය පිළිබඳව. විශේෂයෙන්ම ඔවුන්ගේ රාජකාරියට ඔබට ගිහිල්ලා මේ රටේ ආරක්ෂාව තහවුරු කරන්නට අවශ්‍ය කරන්නා වූ වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණාය කියන දැඩි විශ්වාසය අපිට තියෙනවා. මොකද අපි දැක්කා මේ ප්‍රහාරයෙන් පස්සේ පල්ලි පන්සල් නිවාස පරීක්ෂා කටයුතු කරන් ඒ වගේම ඒ පරීක්ෂණ කටයුතු කරද්දී ඔවුන්ට ආව පීඩනයත් එක්ක ඔවුන් නිර්පාක්ෂිකව ඒ සියල්ලක්ම ඉෂ්ට සිද්ධ කරලා විශේෂයෙන්ම වැඩිකාරුවන්ව නීතිය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය කරන්නා වූ කටයුත්ත ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් ක්‍රියාත්මක කළා. ඒ වගේම අපි විශ්වාස කරනවා මේ ආරක්ෂක වැඩපිළිවෙල තව දුරටත් ඉතාමත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්නට ඕන. අපි කොයිම ආකාරයෙන්වත් ගරු සභාපතිතුමනි අපේ ආරක්ෂක තත්ත්වය අඩු කරන් එහෙම නැත්නම් කපා හරින්න කප්පාදු කරන්නට උත්සාහ ගන්න නරකයි. ඒකට හේතුව තමයි අපේ රටේ ජනතාවට තුල විශ්වාසය ගොඩ නැගෙන්න ඕන අපි ආරක්ෂිතයි කියලා. අපි දැක්කා අවුරුදු 30ක යුද්ධයක් තිබුණා. ඒ යුද්ධ සමයේදී හැම පාරකම ආරක්ෂක මුරපොළවල් තිබුණා. යන එන වාහන නවතලා ඒවා පරීක්ෂාවට ලක් කරා. ඒ අයගේ හැඳුනුම්පත් පරීක්ෂාවට ලක් කළා. නමුත් ඒ අවස්ථාවේදී ජනතාව ඔවුන්ට විරුද්ධ වුණේ නැහැ. ත්‍රිවිධ හමුදාවට පොලිසියට විරුද්ධ වුණේ නැහැ. ඒ අය තමන්ව පරීක්ෂාවට ලක් කරන්න කියන ස්ථාවරයේ හිටියා. ඒකට හේතුව තමයි ඔවුන් දන්නවා ඔවුන් ආරක්ෂා වෙන්නේ මේ විදිහට පරීක්ෂාවට ඔවුන් ලක් වුණොත්. සමහර නමුත් කනගාටුවට කාරණයක් තමයි සමහර දේශපාලඥයෝ කිව්වා අතන පරීක්ෂා කරන්න එපා මෙතන පරීක්ෂා කරන්න එපා කියලා. නමුත් මේ රටේ අපි සියලු දෙනාටම සුරක්ෂිතව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙන්නේ මේ රටේ ආරක්ෂක අංශ ඒ තමුන්ගේ රාජකාරිය හරියට ක්‍රියාත්මක කළොත් මං ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම මීට වඩා දැන් අපි අර යුද මානසිකත්වයක් මේ රටේ අවශ්‍ය වෙන්නේ නැහැ නමුත් අපේ ආරක්ෂක අංශ වලට පුළුවන් නම් තව දුරටත් මේ ආරක්ෂක මුර පොළවල් දමලා මේ ආරක්ෂණ වැඩපිළිවෙල ඉතාමත් සක්‍රීයව තව දුරටත් ක්‍රියාත්මක කරන්න ඒක ඉතාමත් වැදගත් කියලා මට හිතෙනවා. ඒක අපි දකිනවා දැන් කොළඹ වුණත් යනකොට මේ හෝටල් වල ඒ පරීක්ෂණ කටයුතු කරනවා. ඒක ඉතාමත් හොඳයි. ඒ වගේම අනිකුත් ප්‍රදේශයන් වලත් අනිකුත් අවස්ථාවන් වල ජනගහණය වැඩි රෝහල් වේවා පාසල් වේවා මේවල පරීක්ෂණ කටයුතු සිදුවිය යුතුයි. මේවා අඩු කරන්න හොඳ නැහැ. අපි හිතන්නේ සමහර වෙලාවට මේ වන විට ත්‍රස්තවාදී තර්ජන අඩු වෙන්නට පුළුවන්. ඒක අපි හරියටම නිගමනය කරන්න බෑ. නමුත් මේ අපි කරන්නා වූ පරීක්ෂණ අඩපණ කරන්නවත් එහෙම නැත්නම් අඩු කරන්නවත් හොඳ නැහැයි කියන හැඟීම තමයි මට තියෙන්නේ. ඒ වගේම අපි දන්නවා දැන් පල්ලි පන්සල් වලට ආරක්ෂාව ලබා දීලා තියෙනවා පොලිසිය. ඒක තවදුරටත් ඉදිරියටත් ක්‍රියාත්මක වෙන්නට ඕන ගරු සභාපතිතුමනි. මොකද ඒ අය ඒ ස්ථානවල ස්ථානගත කරලා තියෙද්දි ජනතාව තුළ දැඩි විශ්වාසයක් තියෙනවා ආරක්ෂාව පිළිබඳව. ඒ වගේම විශේෂයෙන්ම මේ ශර්යා විශ්වවිද්‍යාල ගැන දැන් දිගින් දිගටම කතා කරා. ඒක දැන් සමහරක් අයට අමතක වෙලා තියෙනවා. සමහරක් අය කියනවා මේක ශර්යා විශ්වවිද්‍යාලයක් නෙමෙයි කියලා. නමුත් අපි කියනවා ආගම ජාතිය මූලාශ්‍ර කරගත්ත විශ්වවිද්‍යාල මේ රටට අවශ්‍ය වෙන්නේ නැහැ. අපි කාරුණිකව ඉල්ලා සිටිනවා මේ විශ්වවිද්‍යාලයේ රජයට පවර ගන්න. විශේෂයෙන්ම මහාචාර්ය ආශු මාරසිංහ මන්ත්‍රීතුමාගේ ඒ යෝජනාව ස්ථීර කරලා ඒ යෝජනාව අනුව ක්‍රියාත්මක වෙන්න කියන ඉල්ලීම් මම මේ ගරු සභාවෙන් කරනවා. මොකද අපි ජාති හැටියට බෙදෙන එකේ තේරුමක් නැහැ. අපි ආගම් හැටියට බෙදෙන එකේ තේරුමක් නැහැ. අපි කුලල් කා ගන්න එකේ තේරුමක් නැහැ. අපි රටක් හැටියට එකතු වෙලා ඉදිරියට යන්න ඕනි. එහෙම යන්න පුළුවන්කම ලැබෙන්නේ, එහෙම යන්න පුළුවන් පරිසරය නිර්මාණය වෙන්නේ අපි පාසලේ ඉඳන් ඉහළට එකමුතුකම පෙන්නුවොත් කියන එක මම මේ අවස්ථාවේදී මතක් කර දෙනවා.
තව විනාඩි දෙකක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා.
සමහරක් අය ගරු සභාපතිතුමනි කතා කරනවා දැන් මේ 19 වෙනි සංශෝධනය ගැන. මම විශ්වාස කරන්නේ මේ 19 වෙනි සංශෝධනය තුළ අපිට පුළුවන්කම ලැබුණා ප්‍රජාතන්ත්රවාදය ස්ථාපිත කරන්න. මේ ප්‍රජාතන්ත්රවාදය ස්ථාපිත කරපු එකේ හොඳම උදාහරණය තමයි එදා අතිගරු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමාව අගමැති කරා. නමුත් මේ රටේ 19 වෙනි සංශෝධනයට ස්තුති වෙන්න මේ 19 වෙනි සංශෝධනය නිසා මේ නැවත වතාවක් වෙනස් කරන්න පුළුවන්කම ලැබුණා. ඒකට හේතුව තමයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික හරය ආරක්ෂා වෙන විවස්ථාමය සංශෝධනයක් තමයි 19 වෙනි සංශෝධනය. ඒක නිසා යමෙක් විශ්වාස කරනවා නම් 19 වෙනි සංශෝධනය මේ රටට අහිතකරයි කියලා ඒ කෙනා මං හිතන්නේ 19 වෙනි සංශෝධනය පිළිබඳ අවබෝධයකින් නෙමෙයි කටයුතු කරන්නේ. මේ රටේ පරමාධිපත්‍යයේ බලය තියෙන ජනතාවට මේ රටේ ආණ්ඩු බිහි කරන්නත් ආණ්ඩු පෙරලන්නත් පුළුවන් අයිතිය තියෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අයිතිය තියෙන්නේ ජනතාව තුළ. දැන් අවුරුදු 4 මාර්ගකින් තමයි පාර්ලිමේන්තුව විසුරවන්න පුළුවන්. ඊට කලින් විසුරවනවා නම් 3/2 බලයක් අවශ්‍යයි. ඒ කියන්නේ ජනතාවගේ බලය අවශ්‍යයි. ඉතින් ඒක නිසා අපි විශ්වාස කරන්නේ මේ 19 වෙනි සංශෝධනයත් එක්ක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත වුණා ගරු සභාපතිතුමනි. ඒ වගේම 18 වෙනි සංශෝධනය අවෝසි කිරීම හරහා මේ රටේ ඒකාධිපති වියරුවෙන් වියරුවැටලා ඉන්න යම්කිසි දේශපාලඥයෙක් ඉන්නවද, ජනාධිපතිවරයෙක් ඉන්නවද, ඒ කෙනාට නැවත නැවත මේ රටේ ජනාධිපති වීමේ සිහිනය බොඳ වුණා. ඉතින් ඒක නිසා මං හිතන්නේ අපේ ආණ්ඩුව විසින් දින 100 කාල සීමාව තුළ ඉතාමත් වැදගත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරා. ඒ තමයි 18 වෙනි සංශෝධනය අවෝස කිරීමත්, 19 වෙනි සංශෝධනය ස්ථීර කිරීමත්. කෙසේ වෙතත් මං දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි විශ්වාස කරන්නේ අපි ත්‍රිවිධ හමුදාව සහ පොලිසියෙන් ඉල්ලා සිටින්නේ මේ ආරක්ෂණ වැඩපිළිවෙල හොඳයි, මීටත් වඩා පුළුවන් නම් මේක ඔබට ගිහිලා ක්‍රියාත්මක කරන්න, මේ ආරක්ෂණ වැඩපිළිවෙල තව දුරටත් ශක්තිමත් කරන්න පුළුවන් නම් ඒ දේ කරන්න. මොකද අපි ඒ අයගේ ක්‍රියාදාමය සහ සේවාව අගය කරනවා. ඒ වගේම අපි තුළ දැඩි විශ්වාසයක් ඔවුන් කෙරේ තියෙනවා. ඒ වගේම ඔවුන්ට අවශ්‍ය කරන්නා වූ සහයෝගය මේ ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරු හැටියට අපි ලබා දෙනවා කියමින් මගේ වචන ස්වල්පව අවසන් කරමි.
ඉසුති ගරු අනුරාධ ජයරත්න මන්ත්‍රීතුමා උතුමාට විනාඩි 7ක් තිබෙනවා.
ගරු සභාපතිතුමනි මේ හදිසි නීතිය පිළිබඳව විවාදයේ පැවැත්වෙන අවස්ථාවේ අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණාවක් තමයි අද හදිසි නීතිය මේ විවාදයට ගන්න වෙලාවේ මේ රටේ ජනතාව බොහොම පැහැදිලිව ත්‍රිවිධ හමුදාවට පිංසිද්ධ වෙන්න සැක බය නැතුව ජීවත් වෙන තත්වයක් තමයි අද මේ රටේ ගොඩනැගිලා තියෙන්නේ. මේ රටේ ආණ්ඩුවක් තියෙනවා කියලා ආණ්ඩුවේ කිසිම වැඩපිළිවෙලක් නැහැ. අපි දන්නවා හමුදාව හැටියට මහා තිබිච්ච දවැන්ත ත්‍රස්තවාදයක් අපි අවසන් කරා. රට තුළ මහා විශ්වාසයක් උන් ගොඩනැගුවා. ඒ විශ්වාසයත් එක්ක විතරයි අද ජනතාවට ජීවත් වෙන්න පුළුවන් ඒ පරිසරය ගොඩනැගිලා තියෙන්නේ. අද එක පැත්තකින් බලන්න දැන් ඊයේ ගන්නකොට ජනාධිපතිවරයා ගිහිල්ලා කියනවා කරු සභාපතිතුමනි මේ රටේ සුක්කානම දෙන්නේක් හසුරනවලු. අනිත් පැත්තෙන් අගමැතිතුමා ගිහිල්ලා නැගලා කියන්නේ මොකද්ද? මේ සුක්කානම දෙන්නේක් එලවන්න පුළුවන් කමක් නැහැ. මේ සුක්කානම තනිමනු පුද්ගලයා ගත්ත දවසට හරියට එලවනවලු. ඉතින් දෙයියනේ මේ සුක්කානන්ද එක හදාගත්තේ අපිද? 2015 මේ සුක්කානන්ද එක එකතුලා කරගත්ත වින්නැයියනේ මේ තියෙන්නේ. ඉතින් මේවා අපි හදපු දේවල් නෙමෙයි. එහෙමනම් මේ ආණ්ඩුව මේ වැඩපිළිවෙල කිසිදු වැඩපිළිවෙලක් නැහැ. අද ත්‍රිවිධ හමුදාවට පිංසිද්ධ වෙන්න තමයි මේ රටේ ජනතාව ජීවත් වෙන්නේ, සැකපිය නැතුව ජීවත් වෙන්නේ කියන කාරණාව අපි විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ. අනික් පැත්තෙන් කැබිනට්ුවේ ඉන්න අමාත්‍යවරු පිළිබඳව බලන්න. කරු සභාපතිතුමනි කැබිනට් එකේ ඉන්න අමාත්‍යවරු 30 දෙනාට එක මතයක ඉඳලා වැඩ කරන්න බැරි තත්ත්වයක් ගොඩනැගිලා තියෙනවා. අද සරත් වංශේක මහත්තයා මොකද්ද කියන්නේ? සරත් වංශේක අමාත්‍යතුමා එළියට අවිල්ල කියන්නේ රටේ ආරක්ෂාව පිළිබඳ කිසිදු විදියක විශ්වාසයක් තියන්න බෑ කියලා. එතුමා යුද්ධය පිළිබඳ අවබෝධයක් තියෙන නායකයෙක්.
යුද්ධයට නායකත්වය දීපු පුද්ගලයා එතුමා එළියට ඇවිල්ලා එක කතාවක් කියනවා. හැබැයි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ගිහිල්ලා තව වේදිකාවක නැගලා කියනවා කිසිම විදියකින් බය වෙන්න එපා අපි 100% මේ තත්ත්වය අවසන් කළා. මේ සියල්ල අවසන් කළා නම් මොන කෙංගිරිද අද මේ හදිසි නීතිය ගේන්නේ? දැන් අද සභාපතිතුමනි ඔබතුමා බලන්න මේ කතා කරනකොට දෙමළ ජාතික සන්ධාන එක්සත් ජාතික පක්ෂේ මේ සියලු දෙනා අදහස් ප්‍රකාශ කරා. හැබැයි මේ අදහස් ප්‍රකාශ කරපු ඒ වගේ සියලු දෙනාම කියන්නේ මොකද්ද? හදිසි නීතිය අරගෙන මේ තියෙන අවාසිය පිළිබඳව. ඉතින් එනම් මාත්‍යෝ මේක ගේන්න එපා. මේක ඇයි ගේන්නේ? අපි ඉල්ලලාද මේක ගේන්නේ? ආණ්ඩුවේ ඉන්න මුස්ලිම් අපේ ඉන්න මන්ත්‍රීවරු කියනවනම් දමිළ මන්ත්‍රීවරු කියනවනම් මේ සියලු දෙනා කියනවනම් මේ හදිසි නීතිය ගෙනල්ලා සම්පූර්ණයෙන්ම ජනතාවට අසාධාරණයක් කරන්නේ මිනිස්සු තව ඉන්න තත්ත්වයන් පල්ලෙහාට දාන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙන්න කියලා. එහෙනම් මේ දේ නම් වෙන්නේ ඇයි අපි හදිසි නීතිය ගේන්නේ? හැබැයි හොඳට මතක තියාගන්න මේ පාර්ලිමේන්තුව 225 ඉන්න දෙමළ මන්ත්‍රීවරුන්ට හදිසි නීතිය සමහර විට ඇලර්ජික් වෙන්න පුළුවන්. අපේ ත්‍රිවිධ හමුදාව සමහරක් වෙලාවට ඇලර්ජික් වෙන්න පුළුවන්. හැබැයි ලංකාවේ ඉන්න දමිළ ජනතාවට ත්‍රිවිධ හමුදාව ඇලර්ජික් නැහැ කියන එක අපි බොහොම පැහැදිලිව සිහිපත් කරන්න ඕනේ. ඒ දමිළ ජනතාව අපි දැක්ක උතුරේ සමහර බ්‍රිගේඩියර්ලා මාරු වෙලා එනකොට දමිළ ජනතාව අඬපු විදිහ අපි දැක්ක. ඒ විශ්වාසය ගොඩනැගිලා තියෙන හැබැයි මේ 225ට තමයි මේ සියලු ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ. අද බලන්න අනිත් පැත්තෙන් ගත්තහම හදිසි නීතිය ඇතුලේ දාගෙන මොනවද කරන්න කියලා බලන්න ගරු සභාපතිතුමනි. එක පැත්තකින් ඇවිල්ලා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත ගේන්න උත්සාහ කරනවා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත ගේන්න උත්සාහ කරනකොට අපි මම මේ කමිටුව නියෝජනය කරා. විදේශ සමඳතා පිළිබඳ ආංශන අධීක්ෂණ කාරක සභාව මම නියෝජනය කරා. ඒ ආංශක අධීක්ෂණ කාරක සභාවේ අපි TID එකේ CID එකේ අධ්‍යක්ෂකවරු ගෙනාවා. මේ සියලු දෙනාගේ අදහස් අරගෙන බලන්න. ඒ අධ්‍යක්ෂකවරු සියලු දෙනා කියන්නේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතක් අවශ්‍ය නැහැ කියලා. හැබැයි ඒකට එකම දඟලන්න වෙන කවුරුවත් නෙවෙයි, අපේ ගරු සුමන්දිරන් මන්ත්‍රීතුමාට විතරයි ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත ගේන්න ඕනේ. මෙච්චර ප්‍රශ්න තියද්දි විසඳගන්න මේ ත්‍රස්තවාදී වැළැක්වීම සඳහා කළ යුතු වැඩපිළිවෙළ බොහොමයක් තියෙනකොට ඒව වළක්වන්න අවශ්‍ය වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරන්න ඕන වෙලාවේදී ඒවට අවශ්‍ය විසඳුම් හොයන්න කර නෙවෙයි අපි කරන්නේ. අනවශ්‍ය වෙන වෙන මොනවා හරි ගෙනල්ලා ඉවරලා ඒව ටික ක්‍රියාත්මක කර ගැනීම තමයි කරන්නේ. අද බලන්න මේ ආණ්ඩුව කරන අනෙක් වැඩපිළිවෙළ අනික් පැත්තෙන් ගත්තහම දැන් මේ හදිසි නීතිය මේ කල්තමන මේ අවස්ථාවේදී විවාදයට ගන්න අවස්ථාවේදී මේකෙදි ඉදිරිපත් කරන්න ඕනේ පහුගිය කාලය තුළත කී දෙනෙක් නම් අත්අඩංගුවට ගත්තද? ඒ වගේ කී දෙනෙක්ගේ ප්‍රකාශ සටහන් කරගෙන මොන වගේ තත්වයකට අද රට අරගෙන ගිහිල්ලා තියෙන්නේ? රටේ විශ්වාසය ගොඩනැගිලා නම් කොහොමද විශ්වාසය ගොඩනැගිලා තියෙන්නේ? ත්‍රස්තවාදී නවංකෝම නැත්ද? මේ කියන කාරණා පිළිබඳ විස්තර මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ. හැබැයි ඒ කිසිම විස්තරයක් අද ඉදිරිපත් කළා නැහැ. ඒ වෙනුවට ආණ්ඩුව මොකද කරන්නේ? විශේෂ අධිකරණ ටික හදාගෙන උදේ හවස එක්කෝ ගෝට ගෝට කියලා ගහනවා. එහෙම නැත්නම් තව කවුරු හරි අපේ හිටපු අමාත්‍යවරයෙක් අල්ලා ගන්නවා. මේ කතන්දර ටික අරගෙන යනවා ඇරෙන්න කෝත් රස්සවාදීන් පිළිබඳව අද මේ පාර්ලිමේන්තුවේ කතා කරා. සමහරු කතා කරන්නේ ඊළඟ ආණ්ඩුව හදන එක ගැන. මහින්ද රාජපක්ෂ මහත්තයා බලයට එයි කියලා ඒ පිළිබඳව ඒක නතර කිරීම සඳහා වෙන වැඩපිළිවෙල. ඒක කොහොමද නතර කරන්න කියන එක පිළිබඳව. හැබැයි මේ ත්‍රස්තවාදී සම්බන්ධයෙන් පහුගිය 21 වෙනිදා ඇතිවෙච්ච ඒ ප්‍රශ්නය පිළිබඳව කවුරුවත් කතා කරන්නේ නැහැ ගරු සභාපතිතුමනි. ආණ්ඩුවේ ඉන්න අයටත් හදිසි නීතිය එපා. අනික් පැත්තෙන් ඒකට සහයෝග දෙන අනිකුත් ඉන්න සුළු පක්ෂ වලටත් හදිසි නීතිය එපා. එතකොට මේ රට පිළිබඳ ප්‍රශ්න තියෙන විපක්ෂය අපිට විතරද? මේ ආණ්ඩුවට කාටවත් මේක අද පාර්ලිමේන්තුවේ මේ ඉන්න මන්ත්‍රීවරු ප්‍රමාණය බලන්න. ඇති යන්තම් අපේ රුවන් විජයවර්ධන අපේ රාජ්‍ය අමාත්‍යතුමා ඉන්නවා. මේක තමයි කරු සභාපතිතුමනි ආණ්ඩුවට රටේ ආරක්ෂාව ජාතික ආරක්ෂාව පිළිබඳ තියෙන අවශ්‍යතාවය මේකෙන් පේනවා. මේ පාර්ලිමේන්තුව ඉඳගෙන ඉන්න ප්‍රධාන පෙළ එක අමාත්‍යවරයෙක් අද මේ පාර්ලිමේන්තුවේ නැහැ. අද අනික් පැත්තේ මොකද සභානායකතුමා ඇවිල්ලා කියනවා පක්ෂ නායක රැස්වීමේදී තීරණය කරාලු කෝරම් එක ඝනපූර්ණය ගන්න එපා කියලා. ඒක යකෝ මාර කතාවක් කරු සභාපතිතුමනි.
මේක
පක්ෂ නායකයන්ට පුළුවන් නම් කරු සභාපතිතුමනි
තව විනාඩි දෙකක් තිබෙනවා.
පක්ෂ නායකයන්ට පුළුවන් නම් ඒ විදිහට තීන්දුව තීරණ ගන්න. මේකේ සාවර නියෝග ඕනේ නැහැ. මේ පාර්ලිමේන්තුවේ නීති රීති ඕන නැහැ. පක්ෂ නායකගේ සීලු දේවල් තීරණය කළා අපිට කියන්නේ ඒක කරාම ඇති. එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. අනික් පැත්තෙන් බලන්න මේ ආණ්ඩුව තමයි වැඩිම හාමුදුරුවෝ ප්‍රමාණයක් හිරේ දැම්මේ කරු සභාපතිතුමනි. වැඩිම හාමුදුරුවෝ ප්‍රමාණයක් හිරේ දැම්ම විතරක් නෙවෙයි. දැන් බලන්න එදා හංසය අදිනවන්න මේ ආණ්ඩුව හදන්න මේ පාකිස්තාන්ලා සහයෝගය දුන්නා. අද බලන්න අස්ගිරි මහානායක හාමුදුරුවන්ගේ ප්‍රකාශය පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා. හැබැයි ඒ ප්‍රශ්නය දවස් දෙකක් යනකොට උන්වහන්සේ ඒක ප්‍රකාශයක් කළ නිවැරදි කරා. ඒ නායක මහින්පාණන්දාසට සලකන විදිය බලන්න. ආණ්ඩුව අනිත් පැත්තෙන් පාක්ෂිකයේ සරණ මුත්‍ය දාල ඉවරලා පැමිණිලි ඉදිරිපත් කරනවා මහානායක හාමුදුරුවත් අඩංගුවට ගන්න කියලා. ඉතින් මේවා රටේ වෛරය ඇති කරන දේවල් නෙවෙයිද? රටේ ජාතිවාදී ප්‍රශ්න ඇති කරන දේවල් නෙවෙයිද? ඒක නිසා ගරු සභාපතිතුමනි මේ සියලු දේවල් අද මේ ඉන්නේ අස්ගිරි මහානායක හාමුදුරුවත් හිරේට දාන්න පුළුවන් අස්ගිරි මහානායක හාමුදුරුවෝ පිළිබඳ ප්‍රශ්න තියෙන්නේ ජාතිවාදී පිළිබඳ ප්‍රශ්න නෙවෙයි ගරු සභාපතිතුමනි.
අස්කිරි මහනායකතුමා රට පිළිබඳව කෙලින් කතා කරන මහනායක හමුදුරුව උන්වහන්සේ දා බොහොම පැහැදිලිව අද ආණ්ඩුවේ වැඩපිළිවෙල පිළිබඳ කිව්වා. ආණ්ඩුව මොනවද කරේ අද ආණ්ඩුව නිසා රටේ ජාතික ආරක්ෂාවට මොනවද උනේ කියන එක පිළිබඳ උන්වහන්සේ බොහොම පැහැදිලිව කිව්වා. හැබැයි ඒක පිළිබඳව තමයි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට අද කනගාටුව තියෙන්නේ. ඒ නිසා මොනවද කරන්නේ? අර එදා ආණ්ඩුව හදන්න උත්සාහ කරපු ආණ්ඩුවට සහයෝග දීපු එන්ජිඕ කාරයෝ යවලා පැමිණිලි දාලා පොලිස් පැමිණිලි ටික දාලා උන්වහන්සේත් තිරගත කරන්න පුළුවන් නම් ඒක කරන්නයි උත්සාහ කරන්න හදන්නේ. හැබැයි අපි බොහොම පැහැදිලිව ආණ්ඩුවට මතක් කරනවා මහානායක ආම්තුර මේ ගෞරවනීය මහාසංගරත්නය අල්ලන්න එන්න අපේ මිනි උඩින් ඇවිල්ලා තමයි මේව අල්ලන්න වෙන්නේ කියන එකත් අපි බොහොම පැහැදිලිව සිහිපත් කරනවා ගරු සභාපතිතුමනි. අනික් පැත්තෙන් බලන්න දැන් තේරින් කාරක සභාව එදා ජනාධිපතිතුමා නීතිපතිතුමාගේ ඒ උපදෙස් ඇවිල්ලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා මේ තේරින් කාරක සභාව පවත්වන්න එපා රටේ බුද්ධිංශ පිළිබඳ ඒ වගේම උසාවිය තියෙන නඩුව පිළිබඳ ප්‍රශ්නයක් කියලා. හැබැයි ඒ කිසි දෙයක් මායිමකට ගන්නේ නැහැ ගරු සභාපතිතුමනි. අපි පළවෙනි වතාවට අපි දැක්ක රටේ බුද්ධිංශ නිලධාරීන් ගෙනල්ලා සියලු මාධ්‍ය ඉදිරියේ තියාගෙන ඔවුන්ගේ හරස් ප්‍රශ්න අහන මොන විලිලැජ්ජන දිවටද කරු සභාපතිතුමනි. මේ රටේ බුද්ධිංශ නිලධාරීන් කියන්නේ මොනතරම් අපි ආරක්ෂා කරන්න ඕන කණ්ඩායමක්ද? ඔවුන් නිසා තමයි අපි අද නිදහසේ ඉන්නේ, මේ විදිහට ජීවත් වෙන්නේ. අර ඒ මිනිස්සු ටික ගෙනල්ලා අර මාධ්‍ය ඉස්සරහා තියලා මොනවද ගත්ත තීරණ, කවුද ඔයගලන්ට ඉන්නේ, කොහෙන්ද නිවුස් ලැබුණේ, මේවා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, මේවා අහනවද කරු සභාපතිතුමනි මාධ්‍ය ඉස්සරහා? ඒ නිසා මේ හදිසි නීතියත් ත්‍රිවිධ හමුදාව සහ පොලිසියට පින් සිද්ධ වෙන්නේ මේ රට රැකේ. හැබැයි ආණ්ඩුව පිළිබඳ සත පහක විශ්වාසයක් අපිට තියන්න පුළුවන් කමක් නැහැ කියන එක සිහිපත් කරමින් වන්නේ දුන බොහොම ස්තුතියි.
ගරු එඩ්වඩ් ගුණසේකර මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 7ක් තිබෙනවා.
Thank you. ගරු සභාපතිතුමනි, නැවතත් මේ මාසෙත් හදිසි නීති දිගු කර ගැනීම සඳහා විවාදයට සහභාගී වෙන්න මට කාලය ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. මේ රටේ හමුදාපතිතුමා ඊයේ හෝ පෙරේදා තේරින් කාරක සභාවදී කියලා තිබුණා. දැන් මේ රටේ නැවත ත්‍රස්තවාදයක් ඇති වෙන්න ඉඩ තියන්නේ නැහැ. නමුත් අපිට 100%ක් මේ රටේ එවැනි මෙවැනි දේවල් ඇති නොවෙනවායි කියලා කියන්න බැරි වගේ අදහසක් කිව්වා. ඇත්තම කතාව ඒකනේ වෙන්න ඕනේ. දැන් කොහොමද කියන්නේ ගරු සභාපතිතුමනි, වැනි දෙයක් වුණාම දැන් අප්‍රේල් 21 වෙච්ච සිද්ධිය සිදුවෙනවා කියලා දැනගෙන මේ රටේ කිසිම කෙනෙක් ඒක හිටියා ඒක හරියට දැනගෙන හිටියා නම් මේක වළක්වනවානේ, මේක වළක්වන්න කරුණු කරන වග කිය යුතු. මම කියන්නේ රටේ සාමාන්‍ය ජනතාවත් වුණත් දැන් මට දැනගෙන තිබුණා නම් මම අඩුම තරමේ මම අහනවා මේකට මොකද්ද කරන්න කියලා මගේ ඉන්න ආරක්ෂකයෙකුගේ වෙනුවත්. එහෙම හරි අපි දැනගෙන මේ රටේ හිටියේ නැහැ මේක. නමුත් මේ රහස් ඔත්තු සේවයෙන් ඒ රට ඔත්තු සේවයේ දියුණු නිසා අපේ රටට දැනුවත් කරලා තිබුණා මෙවැනි සිදුවීමක් වෙනවා කියලා. හැබැයි මේ වගේ දෙයක් සිදු වෙයි කියලා හිතුවේ නැහැ කියන එක හිටපු ආරක්ෂකයලා ඒකනුත් කිව්වා. ඉතින් මේ ඔක්කොම අපේ මියගිය 300 ගානටම මේ අසාධාරණයක් වුණාට මේ කරුණුවලත් යම් සාධාරණ කතා තියෙනවා මේ කියන කතාවලත්. මේ සිදුවීමෙන් පස්සේ දැන් අපි ගත්තොත් ලෝකේ ඉතාම ඉහළ තාක්ෂණයක් තියෙන ඇමරිකාවේ මේ සිදුවීම වෙද්දිත් ඉතින් කවුරුවක් හිතනවද කොහොමද හිතන්නේ ඇමරිකාවට ගහනවා කියලා. එතකොට හදිස්සිය ජර්මනිය දිහා වාහනයක් එලෝගන ගිහින් පෙවුමන්ට් එකේ ඉන්න අර මිනිස්සු යට කරා යන්න ත්‍රස්තවාදී වෙනවයි කියලා කොහොමද හිතන්නේ? ඉතින් මේක තමයි ඇත්ත. හැබැයි මේක ඇත්ත කියලා දැන් මේ අහන කවුරු හරි ඊළඟට කතා කරන්න ඉන්න කවුරු හරි කියාවි එහෙනම් ඉතින් මේ ආණ්ඩුවක් මොකටද කියලා. ආණ්ඩුවක් නෙවෙයි මොනවත් තිබුණත් අපිට මේ වගේ දේවල් වළක්වන්න බැරි අවස්ථාවක් තියෙනවා. දැන් හමුදාපතිතුමා එදා තේරින් කාරක සභාවට අවිලා කියලා තියෙනෙත් ඒකයි. දැන් කිසිසේත්ම මේ රටේ ආයේ එවැනි ත්‍රස්තවාදය ඉවරයි. නමුත් මෙවැනි දේවල් වෙන්නේ නැහැ කියලා අපිට කියන්න බෑ. එක පුද්ගලයෙකුට මේක කරන්න පුළුවන්. තවම හොයා හදාගත්ත එකලස් කරපු බෝම්බ කාලඟ හරි තියෙන්න පුළුවන්. එතකොට ඔහුට දුන්න විධානය ඔහු ළඟ තියෙන්න පුළුවන්. ඒ නිසා හදිසි නීති විවාදයේදී මම කියන්නේ මේ හදිසි නීතිය දිගු කළ යුතු බවයි කියන එක තමයි මම විශේෂයෙන් මතක් කරන්නේ. ඉතින් මේ අතරතුර දැන් මේ පිළිබඳව කරුණු සාකච්ඡා කරද්දී අපි ආරක්ෂක අංශය සහ මේ රටේ පරීක්ෂණ කරන අංශවලින් සොයා බැලිය යුතු කරුණු ගොඩක් දැන් ටිකෙන් ටික ඉස්මතු වෙගෙන එනවා. අපේ දයාසිරි ජයසේකර හිටපු ඇමතිතුමා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්තුමා, ගරු මන්ත්‍රීතුමා එක මේ අර 360 වැඩසටහනේදී කිව්වා එක්තරා හෝටලයකට ඇවිල්ලා ඒ බෝම්බ පිපිරෙවෙ නැත්තේ එක්තරා හේතුවක් තියෙනවා කියලා ඒ හෝටලේ කවුද හින්නුවයි කියලා. හරි, දැන් අපි දැක්කේ ඊට කලින් මාධ්‍යවල ඒ බෝම්බේ පුපුරන්න ගන්න බැරුව ගියා. ඒක අක්‍රීය, ඒක ක්‍රියාත්මක වුණේ නැහැ කියලා. එහෙම එකක්. ඔතන එතුමා දන්න කාරණාවක් තියෙනවා. මම කියන්නේ මෙව්වා නෙවෙයිද අපි බලන්න ඕන. ඔතන අපේ හකීම් මැමතිතුමා ඊයේ පෙරේදා නුවර රැස්වීමේදී කියන නුවර රැස්වීමකදී කියනවා මේක IS බාරගත්තට මේක IS වලින් නෙමෙයි කියුවේ, මේක IS ට බාර ISIS ට බාර ගන්න උනායි කියලා. ඉතින් මේ වගේ කරුණු දැන් ටික ටික ඉස්මතු වෙනවා. දැන් අපි වගේ මන්ත්‍රීවරුන්ට වඩා ඉතාම ඉහළ දේශපාලන වැඩ කරන පිරිසක් නේ ඒ පිරිස. ඔතකට මම කියන්නේ තේරීංකාරක සභාවෙ වෙන්න පුළුවන්, විනායක් වෙන්න පුළුවන්, රජයේ උත්සවයේ වෙන්න පුළුවන්, හමුදා වෙන්න පුළුවන්, කවුරු හරි මේ ෂණිකව මේ කියපු ගමන් මේවා ගන්න වෙනවා. ඇයි ඒක නොගන්නේ? ඔතකට ඒක හරි ප්‍රශ්නයක් නේ. ඔතකට ඒ නිසා ගරු සභාපතිතුමනි, කළ යුතු දේවල් දැනුත් නොකර ඉන්නවා වගේ මට පේනවා. කළ යුතු දේවල් දැන් 21 වෙනිදා සිද්ධිය වෙද්දී මේ කාටවත් වරදුනායි කියලා දන්නවා. ඒ පිළිබඳව මියගිය අය පිළිබඳව අපි කනගාටු වෙනවා. නමුත් දැන් දැනුත් එහෙම දේවල්ද මේ සිද්ධ වෙන. ඔතකට දැන් මේ කාරණා කොහෙද තියෙන්නේ? ඔතකට කවුද තාජ් හෝටලේ හිටියේ? ඒක පුපුරවා නොගන්න හේතුවක් වෙච්ච. ඔතකට IS ට බාර දුන්නේ කවුද? IS බාර ගත්තේ ඇයි? ඔතකට මේ කාරණා මොනවද? ඒකයි ගරු සභාපතිතුමනි, දැන් මට පෞද්ගලිකව මගේ සිටිවිල්ලට තියෙන ප්‍රශ්නේ. ඉතින් මේ අතරතුර රටක යුද්ධ ඇති වෙලා තියෙනවා. ඔබ අපි ඔබතුමාලා අපි ඔබ සියලු දෙනාම ඔබතුමාගේ පියා අගමැතිතුමා කාලේ මේ ඔබතුමාගේ ඒ කාලේ ඉඳලා මේ රටේ විවිධ යුද්ධ ඇති වෙලා තිබුණා. විවිධ කැරලි වලට හදිසි නීති තිබුණා.
විනාඩි දෙකක් තියෙනවා ගරු මන්ත්‍රී.
හොඳයි, thank you. ඒ නිසා ඒවා රටක ආණ්ඩුවක් විසින් කරන්න ඕන වැඩ. ඒ අවශ්‍ය වෙලාවට ඒක මර්ධනය කරන්න හදිසි නීති වගේ දෙයක් දාන්න වෙනවා. ඉතින් ඒක පාර්ලිමේන්තුව තමයි ඒක හදිසි නීති දිගු කරන්න තියෙන අපේ රටේ එකම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය. ඉතින් මේක විවේචනය කරන්න විපක්ෂයේ ඇයි කටයුතු කරන්නේ? මේ 225 දෙනාට වගකීමක් තියෙනවා මේ රටේ ආරක්ෂාව පිළිබඳව. ආරක්ෂාව අඩු වැඩි වශයෙන් වෙනස් වෙනකන් අවස්ථා ඇති. ඒ වගේම මට කාලය අඩු නිසා මම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ ඔක්කොම තියාගෙන තියෙද්දි මේවා කඩා බිඳ දාන්න IS ලටත් වඩා IS ලා කරපු තුච්ච පහත් වැඩේ අපි අගේ කරන්නේ නැහැ. අපි ඒක හැමදාම ඒ පිළිබඳව වෙනවා. නමුත් ඊට පස්සේ මේ රට අවුස්සන්න මේ රටේ යුද ගිනිදල් නිවන් නැතුව තියාගන්න ඕන කමක් මේ රටේ යම් පිරිසකට තිබුණානේ. දැන් ඊට පස්සේ මම ජීවත් වෙන්නේ මිනුවන්ගොඩම. පහුගිය මැයි 13 වෙනිදා ඒ කටයුත්ත කළේ කවුද? මැයි 13 උදේ වෙද්දි මේ අද මේ රටේ 6000ක් දෙමව්පියෝ මැරෙනවා කියන ප්‍රකාශ කළේ කවුද? උතර 13 වෙනිදා හවස මිනුවන්ගොඩට ගැහුවේ කවුද? ඔතකට අපි ඇයි ඒව හොයන්නේ නැත්තේ? මම අහනවා, මගේ කතාව අවසන් කරන්න මම මේ හදන්නේ. මම අහනවා මේ රටේ ඔවැනි දෙයක් කරලා දැන් ඒකට මුදල් වන්දි ගෙවන්නත් ඕනේ මේ ආණ්ඩුවෙන්. ඔතන විශාල විනාශයක් කරලා මේකට කවුරුවක් පැමිණිලි කළේ නැහැ. මේක කවුරුවක් කියලා නැහැ. කාගේවත් දෙයක් දන්නේ නැහැ කියලා මේක කොහොමද නවත්වන්නේ? මේක ගැන හොයන්නතු කොහොමද නවත්වන්නේ? දැන් මිනවන්ගොඩ කඩ නැති වෙච්ච අය දැන් ඒ කඩවල දිහා බලාගෙන අර සොහොන් දිහා බලාගෙන වගේ ඉන්නවා. එච්චරයි. ඔතකට ඊට පස්සේ මේකට වගකීමක් නැහැ. රටක ආණ්ඩුවක් තියෙන්නේ මං කියන්නේ 21 සිද්ධිය පස්සේ මේ වගකීම පැහැර හැරෙපු අවස්ථා තියෙනව නේද? ඒ නිසා ඒ අංශ ඒවා බලාපොරොත්තු වෙන අංශ මේක ඇමතිට ජනාධිපතිතුමාට අගමැතිතුමාට ඇඟිලි දික් කර ඉන්න නෙමෙයි. මේක ඉන්නවා එදා ඉඳන් මේ රටේ තියෙනවානේ යම් ක්‍රමයක්. ඔතන ඒවා බාරගත්ත නිලධාරී ක්‍රමයක් ඉන්නවා පිළිවෙලක්. ඇයි මේවා ගැන හොයන්නේ නැත්තේ? ඔතන කවුද මේ? අන්න ඒක හොයන්න කියන එක තමයි මං එදත් කිව්වා. පහුගිය අය මේ විවාදයේ මේ හදිසි නීතිය දියු කරන එක වෙලාවත් කියනවා. මං අදත් කියනවා ඒ පහත් තුච්ච ඒ මිනිස්සුන්ට 13 වෙනිදා අපි ජීවත් වෙන මිනිවන්වට සාමය නැති කරපු ගිනි තියපු තුච්ච මිනිස්සුන් හොයන්න කියලා ඉල්ලීමක් කරමින් මගේ කතාව නවත්වනවා.
ගරු ඩීවි චානක මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 11ක් තිබෙනවා.
ගරු සභාපතිතුමනි, මම පළමුවෙන් ස්තුති කරන්න කැමැති හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමේ අවස්ථාවේ මගේ අදහස ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම. ගරු සභාපතිතුමනි, රටට හදිසි නීතිය කොච්චර වැදගත්ද කියලා මේ පාර්ලිමේන්තු ගර්භය තියා බැලුවම අපිට හිතාගන්න පුළුවන්. ආණ්ඩු පක්ෂයේ දිහා බැලුවම සභානායකවරයා අගමැතිවරයා ඇතුළු කැබිනට් කිසිම අමාත්‍යවරයෙක් මේ හදිසි නීතිය වෙනුවෙන් අද පාර්ලිමේන්තුවට ඇවිල්ලා නැහැ. නියෝජ්‍ය ඇමතිතුමයි රාජ්‍ය ඇමතිතුමයි තව නියෝජ්‍ය ඇමතිවරු දෙන්නෙක් පමණයි මුළු සභාගර්භයේම ඉන්නේ. ඒකෙන් අපිට පේනවා රටේ හදිසි නීතිය කොච්චර වැදගත්ද කියලා මේ ආණ්ඩු.
අපි දන්නවා මේ ප්‍රහාරයට ප්‍රධානම හේතුවක් තමයි රටේ ආරක්ෂාව අධිතක්සේරුවක තමයි මේ ආණ්ඩුවේ හිටියේ. ඒ වගේම මේ රටට තිබ්බ අවදානම් ගැන කිසිසේත්ම මෙතුමල්ලා ගණන් ගැනීමක් කරේ නැහැ. බුද්ධ්‍යංශ වාර්තා ගණන් ගැනීමක් කරේ නැහැ. අපි දැක්කා ගිය සතියේ නැවත වතාවක් ඉන්දියාවේ බුද්ධ්‍යංශය එහෙම නැත්තම් රෝසේවය නැවත වතාවක් කියනවා IS සංවිධානය විසින් ලංකාවටත් ඉන්දියාවටත් මේ වෙද්දී නැවතත් අවදානමක් තියනවා කියලා. විශේෂයෙන්ම කේරළේ ඒ වගේම ඒ ප්‍රදේශවලට මුහුදින් පහර දීමට ඉඩ ඇති කියලා ආරක්ෂාව තහවුරු කිරීමේ වැඩසටහනක් මේ වෙද්දී ඉන්දියාව තුළ ක්‍රියාත්මක වෙනවා. හැබැයි අපි දකින්නේ ලංකාව තුලත් මේවට සූදානමක් තියේද කියලා. මේ වෙද්දී ගුවන්තොටුපළවල් වලට ඒ වගේම වරායවල් වලට ඒ ලැබිය යුතු නිසි ආරක්ෂාව ලබා දීලා තියේද කියලා මං හිතන්නේ අපේ රාජ්‍ය අමාත්‍යතුමාගෙන් මං දැනගන්න කැමතියි. මොකද අපි දකින්නේ මේ ආරක්ෂාව අද කිසිසේත්ම මේ වරායවල් වලට ලැබිලා තියෙන. අද කේරළා වලට නම් බෝට්ටු වලින් ආවත් ඒ බෝට්ටු චෙක් කරන පටන් ගෙන තියෙන. හැබැයි ලංකාව තුල එහෙම ආරක්ෂාවක් ලබා දෙන්න කිසිම පියවරක් අරගෙන තියෙනවා කියලා අපිට පේන්නේ. ඒකටම හොඳම උදාහරණය තමයි ඊයේ දිනේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වරායක බෝට්ටු 27ක් ගිනි තියලා තියෙන. බෝට්ටු 27ක් කලමැටියේ වරායේ ඊයේ දිනේ ගිනි තියලා තියෙන. හැබැයි පෙරේද රාත්‍රියේ ඊයේ උදේ පාන්දර බෝට්ටු 27කට ගිනි තියලා තියෙනවා. හැබැයි ඒ වරාය දීවර වරාය තුල කිසිම ආරක්ෂාවක් කිසිම පොලිස් නිලධාරියෙක් ඉඳලා නැහැ. මේ වෙනකම් විදුලි ආලෝකයේවත් ඒ වරාය තුල නැහැ. එහෙම වරායකට ප්‍රහාරයක් එල්ල වෙනවනම් අද රෝත්තු සේවයේ කියලා තියෙනවනම් බෝට්ටු වලින් ඇවිල්ලා හරි මේ IS ප්‍රහාරය එල්ල වෙන්න පුළුවන් කියලා. හැබැයි ඇයි අපේ වරායවල් මේ වෙද්දිත් ආරක්ෂාව සපයල් නැත්තේ කියලා අපිට විශාල ගැටලුවක් තියෙනවා. මම එමෙතුමාගෙන් අහන්න කැමතියි ඔබතුමාලා ඉදිරියටවත් මේවයි ආරක්ෂාව සපයනවද කියලා. විශේෂයෙන්ම මේ කලමැටියේ වරාය ගත්තම කලමැටියේ වරායට මුල් ගල් තියන්නේ 2014 වර්ෂයේ. ඒ අවශ්‍ය ඒ ප්‍රතිපාදන සියල්ලම ගෙනෙල්ලා ඒ අවශ්‍ය මුදල් ගෙනෙල්ලා දැනට අවුරුදු 5ක් වෙනවා මේ වරාය වැඩ ඉවර කරගන්න බැරි වෙලා තියෙනවා. මේ ආණ්ඩුවේ අදක්ෂතාවය. මේක ඉවර වෙන්න තිබුණ 2016 වර්ෂයේ. හැබැයි මේ වරායේ මෙතුමල්ලට අද වෙනකොට මේ වරාය ඉවර කරගන්න හැකියාවක් ලැබිලා නැහැ. අඩුම ගාන විදුලියවත් දීලා නැහැ. අද වෙනකොට අද පවුල් 2000කට වැඩිය මේ වරායෙන් නඩත්තු වෙනවා. මේ වරායෙන් නඩත්තු වෙන මේකට ඇයි ආරක්ෂාව ලබා දෙන්නේ නැති කියලා අපිට විශාල ගැටලුවක් තියෙනවා. ඒ වගේම අද විශේෂයෙන් ගත්තා මේ වෙද්දී අර බෝට්ටු 27න් පවුල් 83කට වැඩිය නඩත්තු වෙනවා. දැන් මාස ගාණක් යනකම් මේ මුදල් ලැබෙන එකක් නැහැ. අපි ඉල්ලීමක් කරනවා මේ රජයෙන් හැකි ඉක්මනින් මේ වන්දි ලබා දෙන්න. හැකි ඉක්මනින් ඔබතුමල්ලගේ වරද ඔබතුමල්ලේ නිසි ආරක්ෂාව ලබා දුන් නැති හින්දා තමයි මේ බෝට්ටු මෙහෙම ගිනි ගත්තේ. ඒ නිසා හැකි ඉක්මනින් මේ බෝට්ටු 27ට වන්දි ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම ඒ වන්දි ලබා දෙනකන් අපි දන්නවා දීවරය එදිනදා ගිහිල්ලා තමන්ගේ කර්මාන්තේ එදිනදා මාළු අල්ලගෙන ආම ඒ මුදලින් තමයි තමන්ගේ පවුල ජීවත් කරන්නේ. ඒ වන්දි ලබා දෙනකන් මේ දීවරයන්ට ජීවත් වෙන්න මේ පවුල් වලට ජීවත් වෙන්න පුළුවන් විදියට ආපදා කළමනා කරන අමාත්‍යංශයෙන් හරි යම් කිසි ආකාරයක වන්දියක් ලබා දෙන්න කියලා අපි ඉල්ලීම් කරන්න කැමතියි. මොකද මේක සම්පූර්ණ වරද ආරක්ෂක අමාත්‍යංශය ඇතුළු මේ රටේ ආරක්ෂාව සපයන සියලුම ආයතන ගන්න ඕන. ඒ වගේම ගරු සභාපතිතුමනි අපි දන්නවා මේ ප්‍රහාරය ගැන විවිධ කතා ප්‍රචාරය වුණා. හැබැයි අපි රාජ්‍ය අමාත්‍යතුමාගෙන් අහන්න කැමති මේ වෙනකන් හරි ISIS සංවිධානය ඔබතුමන්ලට තහනම් කරන්න පුළුවන් වුණාද? අද වෙනකන්වත් මේ ISIS සංවිධානය තහනම් කරන්න මේ ආණ්ඩුවට පුළුවන් කමක් ලැබිලා නැහැ. හැමදාම පනත්වල අඩුපාඩු කියනවා. ඒවයි අඩුපාඩු පෙන්වීම විතරයි මේ ආණ්ඩුවට කරන්න පුළුවන්. හැමදේම නටන්න බැරි මිනිහට පොළවේ දැයි කී වගේ තමයි. අපි දන්නවා මහින්ද රාජපක්ෂ මැතිතුමා අවුරුදු 30ක් තිබ්බ ලෝකේ භයානකම ත්‍රස්තවාදී සංවිධානය පරාද කරන්න මේ පනත් වලින් ඉඩ තිබුණා නම් එදා KP ලා මැලේසියාවට ගිහිල්ලා ගේන්න මේ පනත් වලින් ඉඩ තිබුණා නම් ඇයි මේ ආණ්ඩුවට බැරි වෙලා තියෙන්නේ මේ පනත් වලින් IS සංවිධානයේ තහනම් කරන්න. මොකද මෙතුමන්ලට උමනාවක් නැහැ. මේගොල්ලෝ තමයි ත්‍රස්තවාදී සංවිධාන පෝෂණය කරන්නේ. අපිට ඒක පැහැදිලිවම පේනවා. අපි දැක්කම තේරින්කාරක සභාව දිහා බැලුවම අපිට පේනවා මේකේ වැරදිකාරයෝ එළියට ගේනවා වෙනුවට වැරදිකාරයෝ නිවැරදිකාරයෝ කරන තනක් වලට මේ තේරින්කාරක සභාව පත් වෙලා තියෙනවා. අපි දැක්ක ඊයේ දිනේ හමුදාපතිවරය ඇවිල්ලා ප්‍රකාශය ඉදිරිපත් කරනවා. හැබැයි ඊට ස්වල්ප මොහොතකට පස්සේ තිබුණේ රිෂාඩ් බදුරුදීන් මන්ත්‍රීවරයාගේ එතුමාගේ ප්‍රකාශය සටහන් කරගන්න. හැබැයි මෙතුමල්ල මොකද කරේ? හමුදාපතිවරයාගේ ප්‍රකාශය දීලා දවස් 3ක කාලයක් දෙනවා රිෂාඩ් බදුරුදීන් මන්ත්‍රීතුමාට. ඒකට අනුව තමන්ගේ කට උත්තරේ හදාගන්න. ඒකට අනුව තමන්ගේ ප්‍රකාශය හදාගන්න. මෙහෙම තමයි මේගොල්ලෝ සුද්ධ කරන්නේ. මේ රිෂාඩ් බදුරුදීන්ලව සුද්ධ කරන්න, මේ ආණ්ඩුවට සමාත්‍ය සම්බන්ධ අමාත්‍යවරු සුද්ධ කරන්න හදපු තැනක් තමයි මේ තේරින්කාරක සභා. අපි දැක්ක කාදිනල්තුමා, ඒ වගේම ආගමික නායකයෝ, මේ සියලුම දෙනාට මේ පිළිබඳ විශ්වාසයක් නැහැ. මොකද මේ තුලින් මේ වෙද්දි නිලධාරීන්ට දඩුවම් එල්ල වෙනවා කියලා අපිට පේනවා. නිලධාරීන් නීති ඉස්සරහට ගේනවා කියලා පේනවා. හැබැයි මේක පිටිපස්සෙන් හිටපු රාජ්‍ය නායකයෝ අමාත්‍යවරු එළියට එන බවක් නම් අපිට පේන්නේ නැහැ. මේ වෙද්දි 250කට වැඩිය ජීවිත අහිමි වෙලා තියෙනවා. මේ ජීවිතවලට අවශ්‍ය ජීවිත නැති වෙලා මේ රටට වෙච්ච හානිය අදටත් ඉවර වෙලා නැහැ. අදටත් 500කට වැඩිය තුවාල ලැබලා තියෙනවා. හැබැයි අපිට මේ වෙද්දි මේ පරීක්ෂණ පිළිබඳ කිසිම විදියේ සෑහීමකටපත් වෙන්න බෑ. මොකද මේ ආණ්ඩුව දිගින් දිගටම තමන්ගේ අමාත්‍යවරු ආරක්ෂා කරන බවක් අපිට පේනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, මේ රටේ එදා සහරාන් විනාශ කරේ 100%. 99%ක්ම මේ ආණ්ඩුව විනාශ කරලා තිබුණේ. සහරාන් බෝම්බ ප්‍රහාරය එල්ල කරනකොටම 99%ක් මේ රටේ සියලුම දේවල් විනාශ කරලා තිබුණේ. ජාතික ආරක්ෂාව විනාශ කරලා තිබුණේ. ආර්ථිකය විනාශ කරලා තිබුණේ. ලංකාවේ අංක එකේ ව්‍යාපාරිකයගේ ඉඳන් පොඩිම කෙනා දක්වා සියලුම දෙනාට විශාල ප්‍රශ්න රාශියකට, බදු රාශියකට මුහුණ දෙමින් තිබුණේ. හැබැයි සහරාංගෙන් ප්‍රහාරයෙන් ප්‍රශ්නේ මොකද වුනේ? එදා පොඩ්ඩක් හරි නැගිටමින් හිටියනම් මේ ලංකාවේ තිබ්බ සංචාරක ව්‍යාපාරය විතරයි. ඒකත් ඉවරයි දැන්. දැන් 100%ක්ම ඉවරයි. සංචාරක ව්‍යාපාරය විතරයි පොඩ්ඩක් හරි ආ. අන්තිමට අද ඒකත් බිමටම කඩලා දැම්මා. රටේ ආර්ථිකය විනාශ කරා. දකුණු ආසියාවේ වේගයෙන්ම සංවර්ධන වෙච්ච රට තමයි ශ්‍රී ලංකාව. හැබැයි අද මොකද වුනේ?
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක් තිබෙනවා.
දකුණු ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වෙච්ච රට අද අන්තිමට ගෙනෙල්ලා දකුණු ආසියාවේ අන්තිමේටම ගේන්න මේ ආණ්ඩුවට හැකියාවක් ලැබුණා. සහරාංගේ ප්‍රහාරයට කලිනුත් අවුරුදු 17කට පස්සේ දකුණු ආසියාවේ වගේම ලංකාවේ අඩුම ආර්ථික සංවර්ධන වේගය ආවේ 100%. ඒ 100% ගෙනාවේ සහරාංගේ ප්‍රහාරයට කලින්. හැබැයි දැන් වෙද්දි මොකද්ද වෙලා තියෙන්නේ? දැන් වෙද්දි ඒ ප්‍රතිශත එළියට එන්නේ නැහැ. අද ප්‍රතිශත එළියට එන්නේ නැහැ. ඒ වගේම ගරු සභාපතිතුමනි, මේ ආණ්ඩුව බලයට එන්නේ රැකියා 10,00,000ක් දෙනවා කියලා. හැබැයි මොකද වෙලා තියෙන්නේ? අද මෙතුමන්ලගේම මහ බැංකු වාර්තාවේ කියනවා 4,72,000කට තිබුණු රැකියා හිමි වෙලා තියෙනවා. හැබැයි මේ 4,72,000 නේ සහරාන්ගේ ප්‍රහාරයෙන් පස්සේ මේ හොටෙල් වල හිටපු ඒ සේවකයෝ අස් කරපුවා මේකේ නෑ. රටේ තව 2,03,000 සංචාරක ව්‍යාපාරයත් එක්ක එකතු වෙලා හිටපු කණ්ඩායම අද රැකියා හිමි වෙලා තියෙනවා. එතකොට 4,72,000ට තව 3,00,000 විතර එකතු වුණාම 7,72,000ක් අද පාරේ ඉන්නව රැකියා නැතුව. ඒ නිසා තමයි අද රටේ ආර්ථික ඉතාමත් බරපතල තත්ත්වයක තියෙන්නේ. අද මේ තරුණයට කරන්න දෙයක් නැහැ. මේ 7,72,000 කොහොමද තමන්ගේ ජීවිතය ගෙනියන්නේ? තමන්ගේ පවුල් වලට මොකද වෙන්නේ? අද මෙතුමල්ලා ඒගොල්ලන්ට වන්දි ලබා දෙනවා. මේ සංචාරක ව්‍යාපාරේ මේ අයින් කරපු සේවකයන්ටත් හරිනම් මෙතුමල්ලා වන්දි ලබා දෙන්නු. මොකද මේ බුද්ධිංශ වාර්තා තියෙද්දි තමයි මේ ප්‍රහාරය එල්ල වුණේ. හැබැයි අද වෙද්දි ඒකෙන් දුක් විඳින්නේ අපේ ගමේ නංගිල මල්ලිලා. මේවට අද ආණ්ඩුවේ විසඳුම් නැහැ. ඒ වෙනුවට මාධ්‍ය සම්දර්ශන අපි දකිනවා එක පැත්තකින් තේරික සාරක සභාවේ කණ්ඩායමක් ඇවිල්ලා මාධ්‍ය සම්දර්ශන පවත්වනවා. අරලිය ගහ මන්දිරේ හොඳට ට්‍රේන් කරලා ගෙනෙල්ලා මෙතෙන්ට ගෙනෙල්ලා මාධ්‍ය සම්දර්ශන පවත්වනවා මිසක් ඊට වැඩිය දෙයක් අපි පේන්නේ නැහැ. හැබැයි අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලන්න කැමති රටේ ආරක්ෂාව ගැන මේට වැඩිය හිතන්න, රටේ ආරක්ෂාව ගැන මේට වැඩිය හිතන්න, රටේ ආර්ථිකය ගැන මේට වැඩිය හිතන්න. මේ අවුරුදු 4කට කලින් තිබ්බ ඒ රටේ තිබ්බ තත්ත්වයට ගේන ඉතාමත් අමාරු තත්ත්වයක් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා තව දුරටත් මේ ආර්ථිකයයි රටේ ආරක්ෂාවයි විනාශ කරන්න නැතුව ඔබතුමාලට බැරි නම් ඉල්ලාස් වෙන්න කියලා ඉල්ලා සිටිනවා. ස්තුතියි.
ගරු මහින්ද අමරවීර මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 12ක් තිබෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද හදිසි නීති විවාදය පවත්වන මේ අවස්ථාවේ මම මුලින්ම ආරම්භයේම ප්‍රශ්නය මතු කරා වගේ ඉතමත් කනගාටු වෙනවා. පාර්ලිමේන්තුවේ දැන් නම් රාජ්‍ය ඇමතුමා ඉන්නවා. මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ වෙලාවේ කිසිම වගකීතු අමාත්‍යවරයෙක් ඉදිරිපත් වුණේ නැහැ. කැබිනට් මණ්ඩලයේ සමාජිකයෙක් අවම වශයෙන් යෝජනාව ඉදිරිපත් කළ යුතුව තිබුණා. ඒකට උත්තවත් සිද්ධ වුණේ නැහැ. ඔබතුමා දැන් අහගෙන ඉන්නෙත් ඔබතුමයි, තව රාජ්‍ය ඇමතිවරු දෙන්නෙකුත් විතරයි. අද මේකෙන්ම පේනවා ආණ්ඩුව කොච්චර මේ හදිසි නීති ව්‍යාජය පිළිබඳව, ඒ වගේම රටේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙනවද කියලා. මම දන්නේ නැහැ මේ අමාත්‍යවරු කොහෙද ඉන්නේ කියලා. මෙව ලංකාවේ ඉන්නවද රටේ ඉන්නවද කියලා පළවෙනියට අපිට කියන්න. පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්න කෙනෙක් නැහැ. දැන් සමෘද්ධිය වෙන 104,000 විතර විනාශය පිළිබඳව 27.2 ප්‍රශ්නයක් ඇහුවා. ඊට පෙර ප්‍රශ්න ගණනාවක් ඇහුවා. මේකට උත්තර දෙන්න කවුරුවත් නැහැ. සමෘද්ධි ඇමතිවරයා හොයාගන්නත් නැහැ. අන්‍යයන් අරින්න වෙලා තියෙනවා. ඒ වගේම ඒ වෙනුවෙන් අඩු ගානේ වගකීතු අමාත්‍යවරයෙක් උත්තරයක් දෙන්නේ නැහැ. මම දන්නේ මේ තරම් පාර්ලිමේන්තුව අරාජික වෙච්ච අවස්ථාවක් මට නම් දකින්න ලැබුණේ නැහැ. මමත් 1994 ඉඳලා පාර්ලිමේන්තුවේ ඉන්නවා. මේ තරම් පාර්ලිමේන්තුවේ හැල්ලුවට අරගෙන කටයුතු කරපු කාලයක් මට නම් දකින්න ලැබුණේ නැහැ. ඒ වගේම අද අපිට තියෙන ප්‍රශ්නේ තමයි එක පැත්තකින් කියනවා රට ආරක්ෂිතයි කියලා. මමත් දන්න විදිහට ආරක්ෂකංශ කියනවා රට ආරක්ෂිතයි, නැවත මෙවන් ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් නැහැ කියලා. ඒ වගේම තව එහා පැත්තේ ඉන්න ආරක්ෂක විශේෂඥයෙක් කියනවා තව අවුරුදු 3ක් යනවා මේක ඉවර කරගන්න කියලා. එතකොට මේ රටේ මිනිස්සු කවුද විශ්වාස කරන්නේ? මේ රටේ මිනිස්සු කවුරු ගැන විශ්වාස කළාද වැඩ කරන්නේ? ඒ පිළිබඳව අපි බලන්න ඕනේ. මේක විවිධ අය සමහරුන්ට ඕනකම දිනන මේ ඇස්සේ ඇමතිකමක් අරගෙන තමන් මේක ඉවර කරා කියලා කියන්නේ. මේ වගේ රටේ ජාතික ප්‍රශ්නයකදී මේක හැල්ලුවට සලකන්න ඕන කාරණයක් නෙමෙයි. මේක දේශපාලන පක්ෂයක් බදාගෙන කටයුතු කරන්න ඕන අවස්ථාවක් නෙමෙයි. සිදුවීමක් වුණා. සිදුවීමේ වැරද්ද අපි බාර ගන්න ඕන සියලු දෙනා. මම නම් මේ පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් එක සමාජිකයෙක් විදිහට අපි මේක බාර ගන්නවා. මෙතන අඩුපාඩුවක් වෙලා තියෙනවා. දේශපාලන වශයෙන් අඩුපාඩු වෙලා තියෙනවා, නිලධාරී පැත්තෙන් අඩුපාඩු වෙලා තියෙනවා. හැබැයි ඒව ගැන කතා කර කර ඒව ගැන විවාද තිය ඉන්න එක නෙමෙයි වැඩපිළිවෙල. ඒව කතා කරන්න, ඒව විවාද කරන්න. හැබැයි ඒවට වැඩිහා ගිහිල්ලා මේ ඉදිරි කාලය තුලදී මේ වගේ තත්ත්වයක් ඇති නොවන මට්ටමට වග බලා ගැනීමේ වගකීම පාර්ලිමේන්තුවේ අපි 225 දෙනාටම තියෙනවයි කියන එක මම පැහැදිලිව සඳහන් කරන්න කැමතියි. ඒ වගේම අද මේ පාර්ලිමේන්තුව තුල තියෙන ආරක්ෂාව පිළිබඳ දැන් පාර්ලිමේන්තුවේ රටේ එක පැත්තකින් කියනවා 99%ක් ඉවරයි, 100%ක් ඉවරයි කියලා තව ප්‍රකාශනිකුත් වෙන ගමන් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකුට දෙන්න බෑ වාහනේ හරියට පරීක්ෂා කරන්න විශාල වෙලාවක් ගන්න. මම මේක පක්ෂනායක රැස්වීමේදීත් කිව්වා. එතන ඒ නිලධාරීන් අපිට දීපු උත්තරය තමයි ආරක්ෂකංශ තවදුරටත් ඒ පරීක්ෂණය කරන්න කියන එක. අපි ඒක හැල්ලු කරන්නේ නැහැ. නමුත් මෙතන මොකක් හරි එහෙමනම් ප්‍රශ්නයක් තියෙනවද? නිලධාරීන්ට තව මේක අවසන් කරා කියලා විශ්වාසයක් නැද්ද? නිකන් විවිධ ප්‍රකාශ කරන්නේ නැතුව කවුරු හරි එක මතයකට ඇවිල්ලා මේ පිළිබඳව අදහස් දැක්වීම පිළිබඳව වැදගත් වෙනවා. රාජ්‍ය ඇමතුමා ඉන්නවා ආරක්ෂා පිළිබඳව. එතුමගෙන් අපි බලාපොරොත්තු වෙනවා මොකද්ද යථා තත්ත්වය පිළිබඳව මේ පාර්ලිමේන්තුව මේ රටේ ජනතාව දැනුවත් කරන්න කියලා. අද මේ අප්‍රේල් 21 වෙනිදා බෝම්බේ පිපුරුවට පස්සේ මේ රටම ආපස්සට ගියා. කොහොමදත් රට ආපස්සට යමින් තිබුණේ. මේ පසුගිය කාලෙම රටේ මම කියන්නේ නෑ මේ ආණ්ඩුව විතරක් නෙමෙයි මේ අවුරුදු 71න් පස්සෙම වෙලා තියෙන්නේ රට ආපස්සට ගිහිපු එක. රට අපි එහෙම මෙහෙන් දියුණුවයි කියලා පෙන්වන්න පුළුවන්. කරපු සම්වර්ධන වැඩ පෙන්වන්න පුළුවන්. දැනුත් මේ කරගෙන යනවා.
හැබැයි ඒවයින් රටක් විදියට ඉස්සරහට ගියා කියලා අපිට සතුටු වෙන්න පුළුවන් කමක් නැහැ. අද රජයේ ආදායම රාජ්‍ය ආදායම අවසාන වෙනවා 9යි පොලියයි ගෙවනකොට. ඊටම සොච්ච මුදලක් ඉතුරු වෙලා තියෙනවා. දැන් ඒක ඒ ටිකට මොකද්ද කරන්න හදන්නේ? ඒකෙත් පඩි ගෙවා ගන්න ඊළඟ අවුරුද්දේ පඩි ගෙවා ගන්න ඊළඟ මාසේ පඩි ගෙවා ගන්න බැරුව ඉන්න රජය දැනුත් සූදානම් වෙන්නේ තවත් මුදල් නාස්තියක් කරගෙන යන්න. මට මේන විදියට හැම පැත්තෙම මේ නාස්තිය පේනවා. මමම මේ පාර්ලිමේන්තුවේ එළිදරව් කර ලක්ෂ 4000ක් විතර යන සමුද්‍රයේ ප්‍රචාරක වියදම තව අමාත්‍යංශ ගණනාවක් මේ වෙලාවේ ප්‍රතිරූප හදන්න ඒ වගේම තමන් පිම්බෙන්න එහෙම නැත්නම් ආණ්ඩුව ආරක්ෂා කරන්න කියලා කරන්න යන්නේ මොකද්ද ප්‍රචාරණ වැඩ. පත්තරවල දැන්නීම් දාලා රූපවාහිනිය දැන්නීම් දාලා මේ කරගන්න පුළුවන් කමක් නැහැ. වැඩ කළා පෙන්නන්න. ආදර්ශමත් වෙන්න. නාස්තිය නැති කරන්න. මිනිස්සු අමාරුවෙන් ඉන්නේ. මිනිසුන්ගේ ජීවත් වෙන්න පරිසරයක් නැහැ. මිනිස්සු අපේක්ෂා බංගත්වයට පත් වෙලා තියෙනවා. එවන් අවස්ථාවක මේ ප්‍රචාරක කළා ඒ රූපවාහිනිය දාලා පත්තරවල දාලා මේක මේ අප්‍රසාදය නවත්තන්න පුළුවන් කමක් නැහැ. නායකව පෙන්නන්න ඕන ආදර්ශමත්. නායක පෙන්වන්නේ ඇසේ තව තව ඩීල් යනවා. කොහමද විකුණගන්නේ තියෙන එක විකුණගන්නේ? කොහමද ඒකෙන් කොමිස්සයක් ගහගන්නේ? කොහමද යටිමඩි ගහගන්නේ කියලා බලන අවස්ථා තියෙනවා. රංජන් රාමනායක අපේ ඇමතුමා බොහොම හෙළිදරව් කරන මම එතුමාට ඒ පිළිබඳව මගේ තියෙන ප්‍රසාදයක් කවුරු කොහම කිව්වත් හෙළිදරව් කරන එක එතුමාට යම් කොන්දක් තියෙනවා. ආණ්ඩු විඳගෙන ආණ්ඩු වැරදි යම් ප්‍රමාණයක් හෙළිදරව් කරන්නේ එතුමාගේ ප්‍රමාණය අනුව එතුමාට පුළුවන් ආකාරය අනුව හෙළිදරව් කිරීමක් කරනවා. නමුත් ඔබතුමාට හොයාගන්න බැරි ගොඩක් දේවල් දැන් අපි හෙළිදරව් කරලා තියෙනවා. අපි තව තොරතුරු අවශ්‍ය නම් දෙන්න. ඔබතුමා ඒ කටයුත්ත කරන්න. අපි පාර්ලිමේන්තුවේ ඉඳෙද්දිත් ඔය ආකාරයටම කටයුතු කරා 1994. අපි මල්බෙරි කණ්ඩායම කියලා සකස් කරගෙන අපි ඒ ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ වංචා දූෂණ හොයලා දුන්නා. මෙයා දැන් වගේ මේ මහා පරිමාණෙන් නැහැ. පොඩියට කරගෙන යනකොට අපි හොයලා දුන්න විතරක් නෙවෙයි හෙළිදරව් කරාම ඒව නවත්ත ගත්තා. අපි සමහර ඇමතිවරුන්ගේ වැශීෂ වර්ජනය කරා. අපි කතා කරේ නැහැ. ඡන්දෙ පාවිච්චි කරේ නැහැ. අපි මාධ්‍යවලටත් කිව්වා රටටත් කිව්වා. ඒ වයින් අපිට පාලනයක් ඇති කරගන්න පුළුවන් වුණා. නමුත් අද නායකයන්ට එහෙම උමනාවක් තියෙනවද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. එනිසා මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කිරීම අනිවාර්යයෙන්ම කරන්න නැත්නම් අපේ රට මේ තියෙන තත්ත්වෙන් ඉස්සරහට ගෙනියන්න බෑ. අපේ රට කොහොමත් බංකොලොත් වෙමින් ගියේ. ඒ බංකොලොත් වෙමින් යන වෙලාවක තමයි මේ බෝම්බයක් පිපුරුවේ. දැන් ඒකත් එක්ක බෝම්බ පිපිරීමත් එක්ක තවත් විනාශමුඛයට යනවා. අද විදේශ ආයෝජන එන්නේ නැහැ. අද ෂෙයා මාකට් එක බැහැලා සම්පූර්ණ ඒවයි ගනුදෙනු සිද්ධ වෙන්නේ නැහැ. කොටස් වෙළඳපළ අද අඩපණ වෙලා. රටේ විශ්වාසයක් නැහැ. ජාත්‍යන්තරයට රට තුල ආයෝජන ඇති කරන්න විශ්වාසයක් ගොඩ නැගිලා නැහැ. සංචාරක ව්‍යාපාරේ සම්පූර්ණ එනහිටලා බිඳ වැටලා. ඒකට මම දැක්කා පැකේජ් එකක් ලබා දෙනවා කියලා මුදල් ඇමතුමා කිව්වා. සංචාරක ශේෂ්ඨයට හැබැයි සංචාරක ශේෂ්ඨයට කියලා මේ හෝටල් ටිකට සල්ලි ටිකක් දීලා හෝ සාන දීලා හරියන්නේ නැහැ. ණය කල් දාලා විතරක් හරියන්නේ නැහැ. සංචාරක ව්‍යාපාරේ කොච්චර ඉන්නවද ඒකෙන් යැපෙන කට්ටිය. පොඩි පොඩි ගෙවල් වල කාමරයක් දිනු කරලා හෝම් ස්ටේ කියලා හදාගෙන ඒගොල්ල ණයත් අරගෙන කරගෙන ගියා. දැන් මේ මිනිස්සුන්ට කොහෙන්ද හම්බෙන්නේ? දැන් ණය මාරිකේ ගෙවා ගන්නත් බැරි වෙනවා. ඒ වගේම සංචාරක මඟ පෙන්වන්නන් හිටියා. මේක දාස් ගානක් ජීවත් වුණා. ඒ වගේ මේ හෝටල් වල වැඩ කරන සේවකයන්ට සොච්චම් පඩියක් දෙන්නේ ඒගොල්ලන්ට හම්බ වෙන පොඩි වෙනම 10%ක සර්විස් චාර්ජ් එකක් සේවා ගාස්තුව කියලා හම්බ වෙන එකෙන් තමයි ඒගොල්ලන්ගේ පඩියට එකතු වෙන්නේ. ඒ වගේම සංචාරක ඇවිල්ලා කා ලැබිලා කීයක් හරි දීලා යන එකෙන් තමයි ඒගොල්ල නඩත්තු වුනේ. ඒක සම්පූර්ණ ඇනහිටලා තියෙනවා. ඒ වගේම සංචාරක ශේෂ්ඨයට අදාළව ප්‍රවාහන කටයුතු කරපු අය අද අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ පිළිබඳව වැඩපිළිවෙලක් නැහැ. මම උදාහරණයක් කිව්වොත් යාලේ තිසමහාරාමේ ජීප් 200කට වැඩි 400ක් විතර ප්‍රමාණයක්. ඒ අය යාලේ සංචාරකයෝ ගෙනිච්චා. දැන් ඒගොල්ල නිකන්ම නවත්තගෙන ඉන්න වාහන. එමිසුන්ගේ කිසිම ආදායම් මාර්ගයක් නැහැ. එමිසුන්ගේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නැහැ. මේවා පිළිබඳව බලන විදියක් පේන්නත් නැහැ. ඒ පිළිබඳව රජය අවධානය යොමු කරන්න ඕන. අර නාස්ති කරන සල්ලි ටික නවත්තලා අන්නේ මිනිසුන්ට යම් සහනයක් ලබා දීම තමයි වෙන්න ඕනේ කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. අපි විපක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරා. අපි මේ ප්‍රශ්නේ පිළිබඳව හරි අවබෝධයෙන් කටයුතු කරනවා. අපි ආණ්ඩුවට බොරුවට චෝදනා කර කර අපි හැමදේම විවේචනය කර කර ඉන්නේ නැහැ. අපි සූදානම් ආණ්ඩුවට උදව් කරන්න හොඳ යෝජනාවලට හොඳ වැඩසටහන් වලට අපි උදව් කරනවා. අපි ආණ්ඩුව ගේන හොඳ යෝජනාවලට විරුද්ධ වෙන්නවත් රට වෙනුවෙන් ගන්න තීන්දුවලට විරුද්ධ වෙන්නවත් අපිට ඕන නැහැ. අපි විරුද්ධ වෙන්නේ නාස්තියට, දූෂණයට, වංචාවට, ඒ වගේම රටට එරෙහි ගිවිසුම් අසංකරණයට, රාජ්‍ය දේපොළ විකුණා දැමීමට එරෙහිව තමයි අපි විරුද්ධ වෙන්නේ. නැත්නම් ඔබතුමාලා දන්නා බොහොම පිවිරලා දවස් දෙකක් ඇතුළත අපේ කණ්ඩායම රැස් වෙලා අපි හැදුවා එක රටක් එක නීතියක් කියලා අපි වැඩසටහන සකස් කරලා විශේෂඥ සහයෝගය අරගෙන මේ රට තුළ එක නීති පද්ධතියක් වන් කන්ට්‍රි වන් ලෝ කියලා අපි සකස් කරගෙන අපි ඒකදී සියලු දේශපාලන පක්ෂ නායකයන් මුණ ගැහිලා ආගමික නායකයන් මුණ ගැහිලා විශාල වැඩපිළිවෙළක් සකස් කරා. මම ඒක දිනම් මේ පාර්ලිමේන්තුවේ 225ටම අපේ ගෞරව හිමි කරන සියලුම පක්ෂවලට ඒකට අකුල් හෙලන්නේ නැතුව සියලුම දෙනා සහයෝගය ලබා දුන්නා. දැන් ඒකේ සැලකිය යුතු කොටසක් අවසන් වෙලා තියෙනවා. මේ ඉදිරි මාස දෙක ඇතුළත මේ රටට අවශ්‍ය නීති පද්ධතිය අපි සකස් කරලා දෙන්න සූදානමින් ඉන්න බව ඔබට සඳහන් කරන්න කැමතියි. දැන් මේ ගැටුම ඇති වුණා. නැවත ගැටුමක් ඇති නොවෙන්න නම් ආපහු දෙමළ මුස්ලිම් අරගලයක් වෙන්න පුළුවන්. නැත්තම් දෙමළ සිංහල අරගලයක් වෙන්න පුළුවන්. නැත්තම් මුස්ලිම් සිංහල අරගලයක් වෙන්න පුළුවන්. මේ කිසිම ආකාරයක අරගලයක් ඇති නොවන ආකාරයට එක රටක් තුල සියලු දෙනාට සමාන අයිතිවාසිකම් ලැබෙන විදියට ඒ වගේම එකම නීතියක් යටතට සියලු දෙනා එන විදියෙ වැඩපිළිවෙලකට අපි යන්න ඕන. අපි ඒ වැඩපිළිවෙල දිහා තමයි
විනාඩි දෙකක් තිබෙනවා. තව විනාඩි දෙකක් තිබෙනවා.
අපි ඒ වැඩපිළිවෙල වෙනුවෙන් තමයි අපි මහන්සි වෙන්නේ. අද බැලුවොත් මේ රටේ තියෙනවා උඩ රට නීතිය කියලා අපිට වෙනම නීතියක් හදාගෙන තියෙනවා. සිංහලයි දෙමළයිට තියෙනවා වෙනම තේසවලාමේ නීතිය කියලා එකක් තියෙන උතුරු ප්‍රදේශයට. ඒ වගේම මුස්ලිම් අයට තියෙන වකුප් නීතිය නැත්නම් මුස්ලිම් වෙනම නීති පද්ධතියක් තියෙනවා. මේ සියල්ල මොකද මේ එක රටක මේ වගේ විවිධ නීති. එක රටක් තුල එකම නීති පද්ධතියක් ඇති වුණාම ඒක සමාන බවක් එනවා. එකට සහයෝගයෙන් කටයුතු කරන්න ගන්න. අතීතයේ එහෙම තත්ත්වයන් තිබුණා සිංහල දෙමළ මිනිස්සු එකට හිටියා. දැන් එන්නේ මේ තත්ත්වය විරසක වීමක්, වෙන්වීමක් ඇති වෙනවා. මේ තත්ත්වය අපි නැති වෙන්න ඕන. මේක පටන් ගත්තේ මම නම් කියන්නේ අපේ අධ්‍යාපන ක්‍රමයේ දේශපාලඥයෝ දේශපාලන පක්ෂ පටන් ගත්තා ජාතීන් නමින් ආගම් නමින් පළාත් නමින් දේශපාලන පක්ෂ පටන් ගත්තා. එදන අපිට වැරදුනා. මේක අපි නවත්තන්න ඕන. පළවෙනියට අලුතෙන් ලියාපදිංචි කරන එක නවත්තන්න ඕන. මම මැතිවරණ කොමසාරිස්වරයා මුණ ගැහුණු වෙලාවේ මේ ගැන අදහස් ඉදිරිපත් කරා. ඊළඟට අපි ඒ පක්ෂවලට යෝජනා කරන්න ඕන මේ නම් වෙනස් කරගන්න කියලා. මේ කාටත් විවෘත වෙන්න කියලා. පාසල් පද්ධතිය අපි සකස් කරන්න ඕන. පාසල් පද්ධතිය අපි සකස් කළා. මම වීරකුමාර මන්තුමාගේ විනාඩි දෙකක් තුනක් ගන්නවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි පාසල් පද්ධතියේ අපි කුඩා කාලේ පාසලට යනකොටම බැඳීම ඇති කරගන්න. ඒවා තියෙනවා බෞද්ධ විද්‍යාල, හින්දු විද්‍යාල, කතෝලික විද්‍යාල, මුස්ලිම් ඉස්ලාම් විද්‍යාල මේ විවිධ විදියට නම් කරගෙන තියෙන පාසල් ටික. එතන මේවා මීට අවුරුදු කීපයකට පෙර මෙහෙම තත්ත්වයක් තිබුණේ නැහැ. අපි ගිය පාසල් වලට මුස්ලිම් ළමයි ආවා. ඒ අය රාමසාන් වලට අපි ඒ අයගේ ගෙවල් වල ගියා. ඒ අය අපේ සිංහල අවුරුද්දට අපේ ගෙවල් වල ආවා. දැන් මේ පහුගිය කාලේ ඒවා දකින්න නැහැ. ඒවා දකින්න නැහැ. මේ වෙන් කරගත්තා. වෙන්වීම තමයි මේ පසුගිය කාලෙම අපිට දකින්න ලැබුණේ. ඒ වෙන්වීම එකතු වීම දක්වා ගේන්න නම් අපි මේවා වෙනස් කරන්න ඕන. පාසල් වල නම් වෙනස් කරන්න විතරක් නෙමෙයි ඕන කෙනෙකුට මේ පාසලක අධ්‍යාපනය ලබා දෙන්න අවස්ථාව ලබා දෙන්න ඕන. එතකොට දරුවන් මේ තත්ත්වයට පත් වේවි. ඒ වගේම අමාත්‍යාංශ බෙදීම බලන්න. අමාත්‍යාංශ බෙදලා තියෙන්නේ දැන් බෞද්ධ කටයුතු අමාත්‍යාංශය, බුද්ධ ශාසන අමාත්‍යාංශය, හින්දු අමාත්‍යාංශය, මුස්ලිම් කටයුතු අමාත්‍යාංශය, ඒ වගේම මේ වගේ අමාත්‍යාංශ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශය මේම අවශ්‍යතාවයක් නැහැ. ඒක අමාත්‍යාංශයක් ඇති ආගමික කටයුතු කියලා අමාත්‍යාංශයක් හදලා අපි යෝජනා කරලා තියෙනවා. ඒක ජනාධිපතිතුමාගේ යටතේ තියාගන්න කියලා. රාජ්‍ය නායකයා නැත්නම් අග්‍රාමාත්‍යවරයා වෙන්න පුළුවන්. ඉස්සරහට බලය සම්බන්ධව කතා වෙනවා මේ වෙලාවේ. ජනාධිපති ක්‍රමය ඕනද නැද්ද මේ පිළිබඳව තීන්දුව ගන්න කාලය ඇවිල්ලා තියෙනවා. මම නම් හැමදාම මගේ ස්ථාවරේ උනේ මේ රටේ මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළා පාර්ලිමේන්තුවට බලය එන්න ඕන කියලා. ඒක තමයි වෙන්න ඕනේ. මේ විධායක ජනාධිපති ක්‍රමයෙන් මේ රටට යහපතක් වුණා කියලා මම නම් දකින්නේ නැහැ. සමහර වෙලාවට කියන්න පුළුවන් යුද්ධේ නතර වුණේ නතර කරගත්තේ විධායක ජනාධිපති ක්‍රමය නිසා කියලා. හැබැයි යුද්ධේ පටන් ගත්තේ මේ විධායක ජනාධිපති ක්‍රමය තියෙන වෙලාව. වැඩිය වර්ධනය වුණේ. ඒ නිසා දැන් කොහමඩත් යුද්ධයක් නැති රටක අපිට එහෙම අවශ්‍යතාවයක් නැහැ. හැබැයි එක්කම
චන්දක්‍රමයේ ගැටලුවකුත් තියෙනවා. මේවා පිළිබඳව පුළුල්ව සාකච්ඡා කරලා තීන්දුව ගන්න කාලය ඇවිල්ලායි කියන එකත් සඳහන් කරන්න කැමතියි. මම ඊට වැඩිය යමක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නැවතත් මේ හදිසි නීතිය දීර්ඝ කිරීමේ අවස්ථාවට අපි අපේ සහයෝගය ලබා දෙනවා. මම විශ්වාස කරන මේ තමයි අවසාන හදිසි නීති විවාදයේ දීර්ඝ කිරීමේ විවාදය කියලා. මේ මාසෙන් පස්සේ නැවත හදිසි නීති විවාදයක් අවශ්‍ය වෙන්නේ නැහැ කියන අදහසේ අපි ඉන්නවා. ඒ වගේම ඒ තත්ත්වයට රටපත් කරන්න මේ සියලු අංශවලට ආරක්ෂක අංශවලටත් සියලුම දෙනාට ශක්තිය ලැබෙන්න කියන ප්‍රාර්ථනාවක් කරන අවසාන වශයෙන් තව එකක් කියන්න ඕන. මේ පාර්ලිමේන්තුවේ රංගනයෙන් මේ ප්‍රශ්නේ විසඳන්න බැරි තේරීම් කාර්ක සභාව. ඒක රංගනයක් විතරයි. එතන ඇති වෙච්ච දෙයක් නැහැ. ඒකෙන් කිසිම ප්‍රතිඵලයක් එන්නේ නැහැ. මේ රටේ ආරක්ෂාවට කිසිම වැදගත්කමක් එතනින් ඇති වෙන්නේ නැහැ. මේ රූපවාහිනී දාගෙන කරන රංගනයෙන් ප්‍රශ්නයක් පිළිබඳව සොයනවා නම් ඒක වෙනම සොයන්න ඕනේ පාර්ලිමේන්තුවේ ගෞරව ආරක්ෂාවේ. රූපවාහිනී කැමරාවලට ඉදිරියට මේ ආරක්ෂක අංශ ඒ වගේම බුද්ධිආංශ ගෙනල්ලා හෙළිදරව් කළා. මේ කටයුතු කිරීමේ වැදගත්කම මොකක්ද? අනිත් කවුද ප්‍රශ්න අහන්නේ? මේ ප්‍රශ්න අහන්නේ විත්තිකාරයෝට ගෙන්නේ නඩුකාරය වෙලා. ඒ ඇයට චෝදනා විභාග කරන නිලධාරීන්ගෙන් තමයි ප්‍රශ්න අහන්නේ. එතකොට කොච්චර සාධාරණද ඒක? ප්‍රශ්න අහන්න ඕන කට්ටිය උඩ යට ඉන්න ඕන හරනම් මේ විත්තිකාරයෝ ටික තමයි අද බෙන්ච් එකේ ඉන්නේ. විත්තිකාරයෝ ටික බෙන්ච් එකට ඇවිල්ලා අද තියෙනවා. ඒක කිසිම සාධාරණත්වයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ හැමෝටම වගේ චෝදනා එල්ල වෙච්ච කට්ටිය. එනිසා ඒකේ කිසිම ප්‍රතිඵලයක් නැහැ. ඒ රංගනයේ පැත්තක දියලා රට වෙනුවෙන් වැඩ කරන්න ඉගෙන ඉල්ලීම කරමින් මාඩිනා ස්තුතියි.
ගරු රාධාකෘෂ්ණ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 8ක් තිබෙනවා. ඊට පෙර බුලාසනට ගරු මන්ත්‍රී කෙනෙක්ගේ නමක් කවුරු හරි මන්ත්‍රී කෙනෙක් යෝජනා කරනවද? කවුරු හරි ඉස්සර
කරනවා.
හරි, කරු කාන්ත විජේසේකර මන්ත්‍රීතුමා.
அவை தலைவர் அவர்களே, வாங்கிட்டாம கியாண்ட கமத்தி கரு மஹிந்த அமரவீரா மத்துமா கேப்பு பரிதி லபன மாசி மே அதிசய நீதி பணத்தை மெத்தன்ட்ட கேண்ட ஹொதனா கியல மேக்கிங் மெத்தனிங் அவசான கரண்டோன மே மாசி மேக அவசான கரண்டோன கியல அபித் பலா பொறுத்து வேணும் முகத மே ரட்டே மே பிரஸ்ன தியதி தவத்தவ பிரஸ்ன கத்தி வேணுவா கியல அபி சீலும தண்ணுவா ஏகனிசா මේ ප්‍රශ්නේ මේ මාසේදී අවසන් කරන්න ඕනේ කියලා මම බලාපොරොත්තු වෙනවා. කවුරු තලවරවර්ගලේ ඉන්ද්‍රය இந்த අවසර කාල சட்டம் இந்த நாட்டினுடைய பொருளாதாரத்தை அதனுடைய அபிவிருத்தியை மிகவும் பாதிக்கின்ற ஒரு சட்டமாகவே இருந்து வருகின்றதை நாங்கள் அவதானிக்க கூடியதாக இருக்கின்றது. இருந்தாலும் இந்த கால சூழ்நிலை காரணமாக இவ்வாறான ஒரு சட்டம் இன்று இருப்பதை நாங்கள் யாரும் மறக்க முடியாது, அதாவது மறுக்கவும் முடியாது. ஆகவே இந்த காரணத்தின் காரணமாக அம்பேல அம்பேல சீனா ஏக அப்படி பஸ்ஸே 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 கதா கரோமோ அப்படி ஓ த ரெட் கிராஸ் ரெட் கிராஸ் எக்கு தீல தீனோ ரெட் கிராஸ் சாரி ஏக தீல தீனோ ரெட் கிராஸ் எக்கு வந்தாய் வந்தாய் தேங்க்யூ. மலையகத்தை பொறுத்தளவில் அவசர கால சட்டம் போனது அப்போதைய காலப்பகுதியில் மலையக இளைஞர் யுவதிகளுக்கு பெரும் பாதிப்பை ஏற்படுத்தியது என்பது எல்லோருக்கும் தெரிந்த விஷயம். தற்போது பிரகடனப்படுத்தப்பட்டுள்ள அவசர கால சட்டத்தினூடாக மலையக இளைஞர் யுவர்களுக்கு அதே போன்றதான ஒரு நிலைமை ஏற்படுவதற்கான வாய்ப்பு இல்லை. எனினும் ஆள் அடையாளப்படுத்தக்கூடிய முக்கிய ஆவணங்கள் அவர்கள் வசம் இல்லாமையினாலும் ஏற்கனவே அவசர கால சட்டத்தினூடாக குற்றமற்றவர்களாக இருந்தும் பாதிக்கப்பட்டவர்கள் கொழும்பு போன்ற பிரதான நகரங்களுக்கு தொழில் வாய்ப்புகளை பெற்றுவதற்காக வரும் எண்ணிக்கை குறைந்துள்ளது. மேலும்
கௌரவ அமைச்சர் அவர்களே, இப்ப தோட்டத்தில் மக்களுக்கு 50 ரூபா கூட கொடுக்கறேன் அரசாங்கம் சொன்னாச்சு. இப்ப செல்லிட்டு 3 மாசம் போயிட்டு இருக்கு. இப்ப பாருங்க, இன்னும் 50 ரூபா இந்த அரசாங்கத்துக்கு தோட்டத்தில் மக்களுக்கு கொடுக்கல. இப்ப 50 ரூபா கொடுக்கலண்டா, இந்த அரசாங்கம் கொண்டு வரதுக்கு இவங்க எல்லாம் சப்போர்ட் கொடுத்தாச்சு. இப்ப தோட்டத்தில் வந்ததுக்கு அமைச்சர் நீங்க என்ன செய்ய போற? 50 ரூபா கொடுத்தேலண்டா, என்னத்துக்கு இந்த அரசாங்கம் இருந்து
50 ரூபா கௌரவ நவீன் திசா நாயக் வந்த பிறகு கொடுப்பதாக பிரைம் மினிஸ்டர் சொல்லியிருக்கிறார்.
எவ்வளவு காலம் இப்ப எவ்வளவு காலம் அமைச்சர்?
அது வரைக்கும் பார்ப்போம். கொஞ்சம்
பாருங்களேன், இப்ப என்னத்துக்கு நீங்க இந்த அமைச்சரா இருக்கிறேன்?
இவ்வளவு நாள்
மக்களுக்கு 50 ரூபா கொடுக்கலண்டா, என்னத்தனை இங்க இருக்கிறேன் வேலை இல்லையா அமைச்சர் அரசாங்கக்கா 50 ரூபா கொடுக்கலவா தோடுதல மக்களுக்கு இவங்க எல்லாம் தோடுதல் எல்லாரும் மக்கள் உங்க அரசாங்கத்துக்கு தானே ஓட் கொடுத்து
அது நாங்க இல்ல
அப்படி 50 ரூபா கொடுக்கலவா 50 ரூபால 50 ரூபால ஒரு சுருட்டு ஒன்னு எடுக்கலுமா
என்ன செய்யலான் உடனே அதையே உங்களால செய்ய முடியல அரசாங்கம் ஒண்ணு அமைங்கல நீங்க
நீங்க முதல்ல நீர்கொழும்புல உள்ள விஷயத்தை பாருங்க உங்களோட மக்களோட விஷயத்தை பாருங்க அடிபட்டு கிடக்குறாங்க அவங்களோட விஷயத்தை பாருங்க அந்த விஷயத்தை நீங்க பார்த்துட்டு பிறகு நாங்க பேசுவோம் ஆகவே இந்த அவசரகால சட்டமானது எல்லாருக்கும் பிரச்சனை உங்களுக்கும் பிரச்சனை எங்களுக்கும் பிரச்சனை கிறிஸ்டியனுக்கும் பிரச்சனை முஸ்லீமுக்கும் பிரச்சனை ஹிந்துக்கும் பிரச்சனை புத்திஸ்டுக்கும் பிரச்சனை எல்லாருக்கும் பிரச்சனை நான் இல்லைன்னு சொல்லல ஹோல் எக்கனாமிக் காட் அப்செட் நவ் எல்லாம் அதனால நாங்க இந்த அவசர கால சட்டத்தை பத்தி இன்னைக்கு பேசும்பொழுது மிக அவதானமாக பேசணும் ஏன்னா இன்னைக்கு நாட்டில் என்னது ஜனாதிபதி பிரைம் மினிஸ்டர் பேசுறாரு பிரைம் மினிஸ்டர் ஜனாதிபதியை பேசுறாரு ரெண்டு டிரைவர் இருக்கிறாங்கன்னு சொல்றாங்க ஒரு டிரைவர் கூட ஒழுங்கா இல்ல அதனாலதான் இந்த நாட்டில் பிரச்சனை ஏற்படுது ரெண்டு டிரைவர் ஒரு ஒரு வாகனத்துக்கு ரெண்டு டிரைவர் தேவையில்லை ஒரு டிரைவர் ஒழுங்காக ஓட்டி இன்னொரு பக்கத்தில் உள்ளவர் ஒழுங்காக செஞ்சுக்கிட்டு போனா பிரச்சனை வராது ஆகவே நீங்க ஏட்டுக்கு போட்டியா பேசி இந்த நாட்டு மக்களுடைய பிரச்சனையை இன்னும் ஒரு ஒரு பூதாகாரமான பிரச்சனையாக இந்த நாட்டில் இன்னைக்கு உருவாகி இருக்கின்றது பொதுவாக எங்களுடைய மாவட்டத்தை எடுத்துக்கிட்டா நூரேலியாவில் டூரிசம் இப்ப ரொம்ப மோசமா போயிருச்சு டூரிசம் என்பது நூரெலிய மக்களுக்கு அதாவது நூரெலிய மக்கள் வாழ்கின்றது இந்த டூரிசத்தை நம்பிதான் அடுத்தது காய்கறி உற்பத்தியாளர்கள் இந்த இவங்களுக்கு எல்லாம் இன்னைக்கு பிசினஸே இல்லாம போச்சு அதனால இந்த இந்த அவசரகால சட்டம் உடனடியாக வெகு சீக்கிரத்திலே நீக்க வேண்டும் என்பதை நான் இந்த நேரத்தில் கேட்டுக் கொள்கின்றேன் இன்று கிழக்கு பகுதியிலே இருக்கின்ற முஸ்லீம் மக்களுடைய பிரச்சனை ஒரு பூதாகரமான பிரச்சனையாக இருக்கின்றது அங்கு தமிழ் பேசும் பகுதியிலே இருக்கின்ற வடக்கு கல்முனை பகுதியிலே தமிழர்கள் அதிகாரத்தை கேட்டு போராடுகின்றார்கள் அதே நேரத்தில் முஸ்லீம்கள் ஒரு பக்கம் உட்கார்ந்து அதை கொடுக்க கூடாதுன்னு போராடுகிறார்கள் ஆகவே இது ரெண்டு பக்கமும் இருக்கின்ற பிரச்சனையாக இன்று உருவெடுத்திருக்கின்றது ஒன்றாக வாழ்ந்த தமிழ் முஸ்லீம் மக்கள் இன்று ஒரு பிரிவினைவாத சக்தியாக உருவெடுத்திருக்கின்றது ஆகவே என்னை பொறுத்தளவிலே அந்த தமிழர் பெரும்பாக வாழ்கின்ற அந்த வடக்கு கல்முனை பகுதியை முஸ்லிம் சகோதரர்கள் அல்லது எங்களுடைய முஸ்லிம் தலைவர் அவர்கள் அதை பெருந்தன்மையுடன் அதை விட்டுக் கொடுக்க வேண்டும் என்பது என்னுடைய கருத்தாக இருக்கின்றது இது என்னுடைய கருத்து ஏனென்றால் அந்த மக்கள் பெரும்பான்மையாக இருக்கின்ற மக்களுக்கு அதை கொடுக்க வேண்டும் 11 பேர் தமிழ் தேசிய கூட்டமைப்பிலே அன்று அங்கத்தவர்களாக வந்தாலும் கூட 7 முஸ்லிம் அங்கத்தவர்கள் வந்த அந்த கிழக்கு மாகாணத்தினுடைய முதலமைச்சர் பதவியை அன்று அவர்கள் விட்டுக் கொடுத்தார்கள் ஆகவே விட்டுக் கொடுப்புடன் வாழ்ந்தால் மட்டுமே முஸ்லிம்கள் தமிழர்கள் நாங்கள் ஒன்றாக வாழ முடியும் இன்று 3வது சக்தி உள்புகுந்து இந்த விஷயத்திலே குழப்பிக் கொண்டிருப்பதை நாங்கள் அவதானிக்க கூடியதாக இருக்கின்றது ஆகவே அந்த வகையிலே இதை உடனடியாக கவனத்திலே கொண்டு அங்கே இருக்கின்ற முஸ்லிம் தரப்பு தலைவர்களும் தமிழ் தரப்பு தலைவர்களும் பேசி இதை ஒரு முடிவிற்கு கொண்டு வர வேண்டும் என்பது என்னுடைய கருத்தாக அமைகின்றது அது மட்டுமல்லாமல் இன்று கொழும்பிலே நூரெலியாவிலே இருந்து கொழும்பிலே வருகின்ற மக்கள் மிகவும் குறைவாக இருக்கின்றனர் காரணம் அவர்கள் பயம் ஐடென்டி கார்டு இல்லாத காரணத்தினால் அவர்கள் வருவதற்கு போவதற்கு மிக கஷ்டமாக இருக்கின்றார்கள் ஆகவே அவருடைய பொருளாதாரம் மீண்டும் மீண்டும் பாதிக்கப்படுகின்றது எப்படி அதாவது விடுதலை புலிகள் போராட்டத்தின் பொழுது
கொடுக்கப்பட்டார்களோ
அல்லது அந்த தமிழர்கள் நசுக்கப்பட்டார்களோ அதே போல சூழ்நிலை மீண்டும் உருவாக்குவதற்கான இடத்தை நாங்கள் கொடுக்க கூடாது என்பது என்னுடைய கருத்தாகும் இதனால் மக்கள் சுதந்திரமாக நடமாட முடியாது இன்று போலீசாரும் ராணுவமும் அரசாங்கத்தினும் கட்டுப்பாட்டாக இருந்தாலும் கூட இன்று
இந்த சூழ்நிலை காரணமாக அவர்களுடைய அதிகாரத்தை கையில் எடுத்து செய்ய வேண்டிய சில நிலைகள் ஏற்படுகின்றது. இந்த இலங்கை வந்து ஒரு ஜனநாயக மரபு உள்ள ஒரு நாடு என்பதை நாங்கள் மறக்கக்கூடாது. இந்த ஜனநாயக மரபு உள்ள நாடாக இருந்த காரணத்தினால்தான் இன்று இந்த நாட்டிலே இவ்வளவு பிரச்சனை நடந்தாலும் கூட மக்கள் இன்னும் பீதிக்கு இறங்காமல் இருக்கின்றார்கள். இந்த நாட்டிலே ராணுவ புரட்சி இல்லாமல் இருக்கின்றது. ஒரு 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 தலைவருக்கு ரெண்டு தலைவர் இருந்தாலும் கூட இந்த மக்கள் அதை ஏற்றுக்கொண்டு இன்று செயல்படுவதை நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. ஆகவே இந்த நாட்டினுடைய ஜனநாயக மரபு பேணி பாதுகாக்கப்பட வேண்டும். இலங்கை ஜனநாயகம் என்பது உலகத்திலே பழைய ஜனநாயக மரபுள்ள நாடு என்பதை நாங்கள் மறக்கக்கூடாது. அதே போல இந்தியாவிலே இன்று
அவசான
125 கோடி மக்கள் இருக்கின்ற அந்த நாட்டிலே திரு மோடி அவர்கள், பிரதமர் மோடி அவர்கள் அந்த நாட்டினுடைய உலகத்தினுடைய ஒரு போசாக்கு மிக்க தலைவராக இன்று வந்திருப்பதை நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. அதற்கு காரணம் இந்திய ஒரு ஜனநாயக நாடு. அந்த ஜனநாயக நாட்டிலே எல்லோருக்கும் சம அந்தஸ்து, எல்லா மதத்துக்கும் சம அந்தஸ்து கொடுக்கின்ற காரணத்தினால்தான் அந்த நாடு இன்று வளர்ந்திருக்கின்றது. ஜனநாயகம் பாதுகாக்கப்படுகின்றது, பேணி பாதுகாக்கப்படுகின்றது என்பதை நாங்கள் மறக்கக்கூடாது. ஆகவே இந்த நாட்டிலும் அதே போல ஒரு சூழ்நிலை உருவாக்க வேண்டும். அப்பொழுதுதான் இந்த ஜனநாயகம் பேணி பாதுகாக்கப்பட வேண்டும். கடந்த வருடத்திலே ஏற்பட்ட புரட்சியின் காரணமாக இந்த நாட்டிலே ஜனநாயகம் பாதுகாக்கப்பட்டது. அதே ஜனநாயகம் தொடர்ந்து செயல்படுவோமேயானால் எங்களுடைய நாட்டிலே அவசர கால சட்டத்தை உடனடியாக நீக்கி எல்லோரும் சரியாக வாழ்வதற்கு வலிவளிக்க வேண்டும். கேட்டுக்கொள்கின்றேன். நன்றி.